අපි මොන දේවල් කතා කළත් වැදගත් වෙන්නේ තමන්ගේ සිහිය පිහිටන්න පුරුදු වෙන්න ඕන. සරින් සරේ මතක් කරලා ඒ වෙලාවේ සිද්ධ වෙන දේවල් දැන් ශරීරයට දැනෙන දේවල් මොනවද කරන්නේ කියන ඒවට අවධානය යොමු කරන්න. තමන් ඇවිද ඇවිද ඉන්නවා නම් කකුලේ දැනෙන දේවල් වලට අවධානය යොමු කරන්න. නේද? අතින් කරන මොනව හරි වැඩක් නම් රෙදි හොදනවා, පිඟන් කෝප්ප හොදනවා වගේ නම් ඒ අත්වලට එහෙම අවධානය යොමු කරන්න පුළුවන්. ඒ ශරීරයේ ඕන තැනකට ඒ මොහොතේ ඒ ක්‍රියාවක් සිද්ධ වෙන තැන්වලට සිහිය යොමු කරන්න පුළුවන්. එතෙන්දී දැන් සිහිය යොමු කරනකොට පේනවා මේවා ඉබේ සිද්ධ වෙන ඒවා නෙමෙයි. හැම ක්‍රියාවම සිතක් මුල් වෙලාමයි සිද්ධ වෙන්නේ. සිත නැතුව ශරීරයට වැඩ කරන්න බෑ කියලා කියනවා. අපි සමහර දේවල් හිතනවා මේ හිතන්න නැතුව වෙන්නේ කියලා. දැන් අපි මෙතන ඉන්න අපෙන්ට යන්න හිතුවොත් ඒකට අදාළ ක්‍රියාවලිය ශරීරයෙන් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ ඒ හැම මේ ශරීරයේ හැම චලනයකටම හිතක් මුල් වෙලාමයි සිද්ධ වෙන්නේ. මේ අතක් ගෙනියනවා නම් අත ගෙනියන්න ඕන කියලා හිතක් හැදිලා ඒක තමයි මේ ක්‍රියාවටපත් වෙන්නේ. හරි? ශරීරයට ඉබේ කිසිම දෙයක් කරන්න බෑ. අයත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඔව්. ඉතින් ඔය ශරීරයේ සිද්ධ වෙන හැම සෙලවීමක්ම සිතක් මුල් වෙලාමයි වෙන්නේ. අපේ හිත යොමු කරලා නැති හින්දා අපට ඕවා පේන්නේ. හරි? දැන් හොඳට සිහිය යොමු කරගෙන ඉන්නකොට ටිකෙන් ටික පේන්න ගන්න. හැම දෙයක්ම මාර විට මේ මැස්සෙක් වහල ඔළුව හොලෝන එක වුණත් ඉබේ වෙනව නෙවෙයි. ඒ හිතක් මුල් වෙලාමයි ඒක වෙන්නේ. ඔව් මේ සිතක් මුල් වෙලාම මේ ක්‍රියාව. සිතක් මුල් වෙලාම ක්‍රියාව. මේ විදිහට ටික ටික දකින්න පුරුදු වෙන. සිහිය පිහිටනකොට ඔවා පේනවා. එතකොට පේනවා මේ ශරීරය නිකන් අර රොබෝ කෙනෙක් වගේ තනියෙන් මුකුත් කරන්න බෑ. සිත නැත්තම්. හිතෙන් කියන දේ තමයි ශරීරේ කරන්නේ කියන එක. ඉතින් අපි පුරුද්දකට කරන දේවල් දැන් සිහිය යොමු කරලා ඒවා වෙන හැටි බලා ඉන්නවා. අපි හුස්මටත් කරන්නේ ඕකනේ. ඔව් මනස මුල් වෙනවා මේ හැම දෙයකටම. මොබලව හතර වෙනම කතාවක්. ඒක මේ උපදින්න තියෙන එක එක තල. දැන් මනුෂ්‍ය ලෝකේ වෙන්න පුළුවන් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කොහොමද තියෙනවනේ? සතර අපාය 31ක් 31 තලය කියලා තියෙනවා. ඒකේ කද්දකේ සිත මිස කය නැති බලව හතර කියන්නේ. ඒ කියන්නේ කය නැති ශරීරයක් රූපයක් නැති සිත විතරක් පවතින බ්‍රහ්ම ලෝක ටිකක් තියෙනවා. හරි? ඒවා හතරක් තියෙනවා. ඒවා තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝක කියන්නේ. රූපයක් නැති අරූපාවචර ධානවලට අනුරූප බ්‍රහ්ම ලෝක. දැන් කෙනෙක් මරණයටපත් වෙන මොහොතේ හිත පිහිටියේ ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝක මට්ටමේ නම් එයා ප්‍රතිසන්දිය ලබන්නේ ඒ බඹලෝ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ. අපි හිතමු දැන් අරූපාවචර ධාන හතරක් තියෙනවා. ආකාසඤ්ඤායතනය, විඥානඤ්ඤායතනය, ආකින්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය කියලා ධාන අරූපාවචර ධාන හතරක් තියෙනවා. දැන් ඔය හතරෙන් එකක මට්ටමකට හිත වැඩුණොත් මං කියේ දැන් මරණාසන්න මොහොතේදී අපේ ඉන්ද්‍රිය අක්‍රිය වෙනවනේ. ඇහැ පේන්නේ නැති වෙනවා, කන ඇහෙන්නේ නැති වෙනවා, නේද? ගඳ සුවඳ දැනෙන්නේ නැහැ, රස දැනෙන්නේ නැහැ, කයින් ස්පර්ශ දැනෙන්නේ නැහැ. දැන් හිත විතරනේ. එතකොට හිත සමාධි වෙලා අර ධානයක් ප්‍රගුණ කළ කෙනාගේ ඒ ධාන මට්ටමට වැඩේ. ඒ වැඩෙන්නේ ඔය කියපු හතරෙන් එකක් නะ. ආකාසඤ්ඤායතනෙට වැඩුණොත් ඒකට අනුරූප බ්‍රහ්ම ලෝකේ තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. නා උපදීන්නේ. පහළ වෙන්නේ. එතකොට ඒ
ඒ රූපාවචර
නෑ මෙතෙන්දී එහෙම කතාවක් නෑ. දැන් රූපාවචර රූපාවචර ධාන වලින් ඉහළ තමයි අරූපාවචර ධාන තියෙන්නේ. රූපාවචර ධාන හතරක් තියෙනවා. ප්‍රථම ධාන, ද්විතීක ධාන, තෘතීක ධාන, චතුර්ථ ධාන. ඊට පස්සේ ඉන්නේ ආකාස සංඥාය.
ඒ හතර වඩන්න නැතුව බැරි
මෙහෙමයි. දැන් ප්‍රගුණ කරනකොට ඕක පිළිවෙලින් යන්න වෙනවා. පඩිපෙලක් නගිනවා වගේ තමයි. දැන් ප්‍රථම ධානී නැති කෙනාට දෙවෙනි ධානී කරන්න බෑ. හරි. ඒ කියන්නේ ප්‍රථම ධානීට වඩා එහා ගිය එකක් ද්විතීක ධානී. ද්විතීක ධානී තියෙන කෙනාට තමයි තුන්වෙනි එක තෘතීක ධානීට යන්න පුළුවන්. තෘතීක ධානී වඩපු කෙනාට තමයි චතුර්ථ ධානීට යන්න පුළුවන්. ඔය ප්‍රගුණ කරනකොට. ඒ වගේම තමයි දැන් චතුර්ථ ධානී දක්වා වඩපු කෙනෙකුට තමයි ආකාස සංඥායතනෙට යන්න. ඊළඟට ආකාස සංඥායතනය විඥානංචායතනය ආකින්චඤ්ඤායතනය නියසඤ්ඤාන ආසඤ්ඤායතනෙට යන්න හතරවෙනි ධානී දක්වා වඩලා තියෙන්න ඕන. ඒ හතරට යන්න නැතුව බෑ. හැබැයි ඕක මතක තියාගෙන ඔය පුරුදු කරගන්න. ප්‍රගුණ කරගත්ත කෙනාගේ වෙනස තමයි ධානයේ අරමුණු කරපු ගමන් ඒකට සමාය දීමේ හැකියාව
තියෙන්නේ.
ඕන එකකට. දැන් ධාන 8ක් තියෙනවනේ. දැන් හොඳට ඕක ප්‍රගුණ කරපු කෙනා, ඒ කියන්නේ වශී කරපු කෙනා කියනවා. ධාන වශී කරන්න මට්ටමට ප්‍රගුණ කරපු කෙනාට ඒ ධානයේ මතක් කරලා මේකට යන්න කියනකොටම ඒකට යනවා. එතකොට අර පිළිවෙලට යෑමක් කියලා නැහැ. පැහැදිලි. හොඳ පුරුද්දක් තියෙන කෙනාට ඔන්න දැන් ආකාස සංඥායතනෙට සමාදින්න ඕන කියලා හිතුණා නම් සමාදින්න
ඕන.
යන. හැබැයි ඒ පුරුද්දක් ගත්තු වෙනවා. හැමෝටම බෑ.
පුහුණුව නැත්තම් බෑ.
දැන් පුහුණු කරද්දි නම් පිළිවෙලටම එකින් එක යන්න වෙනවා උඩට. හරි. පුහුණු කළාට පස්සේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔන්න හතරවෙනි ධ්‍යානෙට යන්න ඕන. හතරවෙනි ධ්‍යානෙට යන්න කියලා හිතපු ගමන් යන්න පුළුවන්. එතකොට පුරුදු වෙනවා. එතකොට ඒ කට්ටිය තමයි ධාන වශී කරලයි කියන්නේ. වශීභාවයට පත් වුණාට පස්සේ Tamanට ඒක අරමුණු කරන එක විතරයි ඒකට සමාදිත. ඒකම තමයි වෙන්නේ දැන් මැරෙන මොහොතේ. ඒක මතක් වෙනකොට Taman ඉහෙලටම වඩලා තියෙන එක මතක් වෙනකොට ඒ අනුරූපව හිත සකස් වෙනවා. ඒ මට්ටමට. එතකොට ඒක අල්ලගෙන තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. ඒකයි ඒ ධානයක් නොපිහිරිලා තිබුණොත් ඉරිහෙන් නැතුව තිබුණත් දැන් අනිත් ආයතන වැහෙනකොට ඒ මට්ටමට හිත වැඩෙනවා. දැන් සමාධිය හොඳට ප්‍රගුණ කරලා තියෙනකොට සද්දබද්ද නැති වෙනකොට ඇහැට කරදර මේවා නැති වෙනකොට ඉබේම ඒ සමාධි ගතියට එනවා හිත.
ඒක දැනගත්තොත් හොඳයි. මොකද අපි දන්නේ නැත්නම් අර ලබලෝකේ
ඔව් ඔව් ඒක පිළිවෙලින් යෑමක් නෑ මරණ මොහොතේ. එකකින් එක උඩට ගිහින් යනව නෙවෙයි. ඒක සිහි වෙනකොට ඒ මට්ටමට ඒක අරමුණු වෙන්න විතරයි ඕන. සිහි වුණා නම් ඇති. ඒක ඉතින් දැන් ඒ එතන ගිහින් ඉපදුනාට පස්සේ එතන ආයුෂ තියනවා. දැන් මනුෂ්‍ය ලෝකේ ඉපදුනත් මනුෂ්‍යයාගේ ආයුෂ නෙදීන්නේ මදුරෙක්ගේ ආයුෂ නෙමෙයි. ඒ වගේ බ්‍රහ්ම ලෝකේ තියෙන ආයුෂ ඒ ලෝකෙට අදාළ ආයුෂ තමයි එතන. ඒවා ඉතින් ගොඩක් වෙලාවට කල්ප ගණන් වලින් බුදුවරු කීප නමක් දකින්නත් පුළුවන්. බැරි කමකුත් නැහැ. එතන ඔය තල කීපයක් තියෙනවා. සමහර ඒ වගේ පුළුවන්. සමහර බ්‍රහ්මයෝ බණ අහලා මාර්ගඵල ලබන. සමහර අයට බෑ.
රූපේ නැති අයට.
ඔව්. ඒක මෙහෙමයි. දැන් ඔන්න ඔක හොඳයි අපේ දැන් තම මෙහෙම දෙයක් තියෙනවානේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියලා තුනක් අහලා ඉතින්. කාම රූප අරූප. කාම ලෝක කියන්නේ මොනවද?
දිව්‍ය ලෝක හය.
දිව්‍ය ලෝක. මනුෂ්‍ය ලෝක. සතර අපායත් කාම ලෝක වලටයි. හරි. දැන් ওই 31 න් දිව්‍ය ලෝක හයත් එක්ක දිව්‍ය ලෝක 6යි සතර අපායයි 10යි මනුස්ස ලෝකේ 11යි. ඔය 11ම වැටෙන්නේ කාම ලෝකවලට. ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක ටික වැටෙනවා රූප ලෝක. අරූපාවචර බ්‍රහ්ම ලෝක අරූප ලෝක. ඒක ඉන්න මම විස්තර කරන්න. දැන් ඕක මෙහෙම ධර්මයේ විස්තර වෙනවා. ওই ටික තියෙනවා මේ අභිධර්මයේ. මේ හොඳට පැහැදිලි කරලා සමහර විට අහලා නැති දෙයක් ඇති එතන ඒ දැනගන්න එක හොඳයි. කාම ලෝකෙදී මේ ආයතන 6ම තියෙනවා. يعني ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන 6ම වැඩ කරනවා. හරිද? දැන් අපි කියපු මනුෂ්‍ය ලෝකයේදී ওই 6ම තියෙනවා. දිව්‍ය ලෝකයේදී ওই 6ම තියෙනවා. අපායේදී සතර අපායේදීත් ওই 6ම තියෙනවා. මොනවාද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. එතකොට ඒ 6 තියෙනවා කියන්නේ ඒවට අරමුණු වෙන ආරම්මණක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, මන, ධම්ම ආරම්මණ. ඔය එතකොට 12යි කියලා කියන්නේ. 12 ආයතනේ තියෙනවා කාම ලෝකවල. හරි? ඇහැයි රූපයි, කනයි ශබ්දයි, නාසයයි ගන්ධ සුවඳයි, දිවයි රසයි, කයයි ස්පර්ශයි, මනසයි ධම්ම ආරම්මණයි. පැහැදිලිද? මේ අපිට තියෙනවා ඒ 12. අභ්‍යන්තර 6යි, බාහිර 6යි, 12. එතකොට ඔන්න කාම ලෝකවල ওই ටික තියෙනවා. ඒ කියන්නේ ඒවා පිනවන්න තමයි මේ කාම ලෝකවල අය උත්සාහ කරන්නේ. දෙවියොත් ওই ටිකමයි කරන්නේ. ඔය ආයතන හය පිනවන එක තමයි දෙවියොත් කරන්නේ. මනුෂ්‍ය ලෝකේ සතර අපායේ සේරම කරන්න හදන්නේ ওই ටික. ඉතින් ඕවා හම්බ වෙනකොට සැපයි කියනවා, නැති වෙනකොට දුකයි. ඕක තමයි මේ කාම ලෝකවල තත්ත්වය. ඊළඟට ඔන්න දැන් කාම ලෝකවල ආදීනව දැකලා හිත දියුණු කරන කෙනෙක් රූප ලෝක මට්ටමට වැටෙනකොට රූප ලෝක කියනකොට ඒ රූපාවචර බ්‍රහ්ම ලෝක මට්ටම නේද? කාම ලෝකෙන් ඉහළ තත්වයක්. කාම ලෝකයේ ඉක්මවා ගිය තත්වයක්. එතෙන්දී අයින් වෙනවා කියනවා ආයතන තුනක්. ආයතන විදිහට ගත්තොත් බාහිර ඒවත් එක්ක ගත්තොත් හයක්. ඒවා තමයි මේ ඇහැ කන නෙවෙයි ඉතුරු ටික. නාසය, දිව, ශරීරය කියන ආයතන තුන. ඒ කියන්නේ නාසයයි නාසයට ගඳ සුවඳයි, දිවයි රසයි, කයයි ස්පර්ශයි. ඔය තුන අයින් වෙනවා රූප ලෝක වෙනකොට. කාම ලෝකේ ඉඳලා රූප ලෝක වෙනකොට හයක් අයින් වෙනවා. දැන් 12 ආයතනෙන් හයක් අයින් වෙනවා. මොනවාද අයින් වෙන්නේ? නාසය, දිව, කය. ඔය තුන තමයි ඔයගලන්ට මතක ඇති අර මුත කියලා දාලා තියෙන්නේ. දිත්ත සුත මුත විඤ්ඤාත කියලා කිව්වි. මේ මුතමත් සංගේලා කියන්නේ. එතෙන්දි දාන්නේ මේ තුන නේද? නාසයෙන් දැන් ගඳ සුවඳ දැනීමයි, දිවෙන් රස දැනීමයි, කයෙන් ස්පර්ශ දැනීමයි. නේද? නැත්නම් ඔය තුන එකට දාලා තියෙන්නේ ඇයි කියලා අදහසක් ගත්ත හැකි. හරි. දිට්ඨ සුත නෙමෙයි. දිට්ඨ කියන්නේ දැකීම, සුත කියන්නේ ඇසීම. ඒ දෙක ඇරෙන්න ඉතුරු තුනනි මුත කියන්නේ. නාසය, දිව, කය. එතකොට ඒ තුනෙන් මිදීම තමයි බ්‍රහ්ම ලෝක රූපාවචර. දැන් කාම ලෝක වලින් රූප ලෝක වලට යනවා කියන්නේ ඔය මට්ටම. මුත කියන ටික අයින් වෙනවා. ඒ කියන්නේ ඒ ඉන්ද්‍රිය තුනයි ආයතන 12යි. 12 නෙමෙයි ආයතන 6. ඒ
කියන්නේ රූපාවචර මට්ටමට යනකොට ටික ටික අඩු වෙලා
අඩු වෙනවා. ඒ කියන්නේ කය පිනවන්න ආසාව නැහැ. නාසය පිනවන්න ආසාව නැහැ. දිව පිනවන්න ආසාව නැහැ. දෙවියන්ට ওই ටික තියෙනවා. බ්‍රහ්මයන්ට ඒ ටික නැහැ. වෙනවා. අර කාම දේවල් වලින් අඩු වෙනවා දැන්. ඒ රූපාවචර වල එතකොට තියෙන්නේ ඇහැ තියෙනවා, කන තියෙනවා. දකින්න පුළුවන්, අහන්න පුළුවන්, හිතන්නත් පුළුවන්. එතකොට ඒගොල්ලන්ට ඔන්න බණ අහන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන්. ඔව් කන චක්ක ආයතනේ තියෙනවා සෝත ආයතනේ තියෙනවා මන ආයතනේ තියෙනවා අනිත් ඒවා වැඩක් නැහැ නැති හින්දානේ ඒවා අපේරලා තියෙන්නේ කය පිනවන්න යන්නේ දිව පිනවන්න යන්නේ නාසය පිනවන්න යන්නේ දෙවියෝ ඒවා පිනවන්න යනවා හරි ඒ රූප ලෝකවලදී ඒ ආයතන තුන ඒගොල්ලන්ට වැඩන්නේ ඒවා අපහැරලා
තියෙනවා
අරූපාවචර වෙනකොට ඔන්න දැන් මේ දැන් කයට අදාළ ඇහැයි කණයි තිබුණානේ ඒ දෙකත් අපහැරෙනවා තේරුණා ඇහත් නැහැ කණත් නැහැ අරූපාවචර කියන්නේ එතකොට මේ හිත විතරයි සිත මිස කය නැති බබලෝ හතර ඔව් නරය උඩට නැගලා එතකොට ඒ කය නැති වෙනවා එතකොට අරූප වෙනකොට එතකොට මනස විතරයි තියෙන්නේ මනයි ධම්මයි කියන්නේ ආයතන දෙකයි මන ධම්ම අරූපාවචර මට්ටමේදී රූපාවචර මට්ටමේදී තියෙනවා ඔව් තුනක් නෙමෙයි හතරක් තියෙනවා මනත් එක්ක නේද නාසය දිව කය මනස මනස
තියෙනවා
ඔව් මනසක් තියෙනවා හතරක් ඔව් එතකොට ඒ හතරට එන අරමුණු හතරක් තියෙනවා ඒ කියන්නේ අටක් තියෙනවා ආයතන වශයෙන්
නැහැ
ඔව් මේ රූපාවචර නෙමෙයි රූපාවචර වලදී තියෙන ඇහැයි කනයි මනයි
ඒ තුනක් විතරයිනේ
ඒ තුන
ඔව් අර කෙලින් නැතිව පහක්මනේ
කාම ලෝක වලදී ඔය 6යි 6යි 12ම තියෙනවා රූපාවචර වලදී තියෙන්නේ ඇහැ කන මන ඒ ආයතන තුනයි ඒවට අරමුණ වෙන ආරම්මන තුනයි ඒ කියන්නේ 6යි ඔව් 6යි තියෙන්නේ අතනෙමෙයි අරූපාවචර වෙනකොට මනයි ධම්මයි විතරයි. මනස. එතකොට අපිට දැන් මනුෂ්‍ය ලෝකෙදී ඔය 12ම තියෙනවනේ ඇහැ කන නාසය දිව ශරීරය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ඔය 12ම තියෙනවා. නේද? දැන් ඔය 12න් අරමුණු ගන්න පුළුවන්. අරමුණු අපේ ඇතුළට ගන්න පුළුවන්. එහෙන් රූප සංඥා ගන්න පුළුවන්. නාසයෙන් ගන්ධ ගාහන සංඥා, කනෙන් සද්ද සංඥා, දිවෙන් රස සංඥා, කයෙන් ස්පර්ශ සංඥා. ඕවා ටික ගන්න පුළුවන්. මනසෙනුත් ගන්න පුළුවන් මනෝ සංඥා. දැන් ඔය ගත්ත පළියටම අපි ඕවා අනිත් පැත්තට දිගින් දිගට හිතන්න යන්නේ නැහැ. හරි? සාමාන්‍ය කෙලෙස් මට්ටමේදී ඔය හැම එළියේ තියෙනවා කියලා හිතලා ඒව පස්සෙන් යන ආරම්භන ටික රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම නේද ওই ටික මේ බාහිර ලෝකේ තියෙනවා කියලා ඕවා පස්සෙන් එළෝන එක තමයි කරන්නේ කාම ලෝකේ හරි
දැන්
රූප ලෝකම දෙවියොත් එහෙම දෙවියොයි මිනිස්සුයි කියලා වැඩි වෙනසක් නැහැ වෙනස තියෙන්නේ ඒගොල්ලන්ට ඒව නිකම්ම හයිබේ හම්බවෙයි
අපිට
ඒවා ඉබේ හම්බ වෙනවා ඔය කප්රුක එහෙම තියෙනවා නේද හිතපු ගාන හම්බ වෙනවා පහල වෙනවා කුසල් බලවත් නේ දැන් මනුෂ්‍ය ලෝකේ ඉබේ හම්බ වෙන්නේ නැහැ ඉතින් ඒවට හල්ලි හම්බ කරන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ ඔව් ඒ සඳහා තමයි දැන් මහන්සි වෙන්නේ නේද අරවා මේවා ලබා ගන්න ඉබේ ලෝකේදී ඒවා ඉබේ හම්බ වෙනවා මහන්සි වෙන්න ඕනේ උහි නිදාගෙන ඉඳන් කකා විවි ඉන්න තින්කරලා ඔව් සිතූපේතු සම්පත් ලැබෙනවා කියන්නේ ඈ ඒ පින් බලවත් දිව්‍ය ලෝකෙදී මනුෂ්‍ය ලෝක සතර අපාය වලදී පින් නැති හින්දා අඩු හින්දා ඒවා හොයා ගන්න මහන්සි වෙන්න වෙනවා ඈ ඒවා හොයන්න යනවා තින් මදි හින්දා ඉතින් ඒවා හම්බ වෙන්නේ නැති වෙනකොට දුකයි දුක් විඳින්නත් වෙනවා නැත්තම් තියෙන ටික නැති වෙනකොට දුකයි නේද? දිව්‍ය ලෝකේ එහෙම දුකක් නැහැ. ඒක ඔක්කොටම තියෙන හින්දා ඉතින් හොරුත් නැහැ. නේද? මෙහෙ තමයි ඕ නැති අය හොරගම් කරන. ඈ ඉතින් ඒවා පරිස්සම් කරන්න ඕනේ. කරදර ගොඩක්. නේද? එතකොට දැන් මනුෂ්‍ය ලෝකේ ඉන්න ගමන් අපිට බැයිද රූප ලෝක මට්ටමට හිත දියුණු කරන්න?
පුළුවන්.
පුළුවන් කියන්නේ මෙහෙමයි. දැන් අපි ආයතන හයෙන් අරමුණු ගත්තට අපි ඒව පස්සේ එලවන්න යන්නේ අරව. දැන් කය අතාරි. ඒ කියන්නේ කයට සම්බන්ධ ආයතන තුන තමයි මේ නාසය, දිව, කය. ඒවයින් එන්නේ දැනීම. ඇහෙන් දකිනවා, කනෙන් අහනවා, ඉතුරු තුනෙන් දැනෙනවා. ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා. ඔන්නයි දැනීම් ටික එන්නේ කයට. නේද? කියන්නේ කය මුල් කරගෙන. ඈ?
ඒ ඕනම ටික ඇසෙන් කය ඇස
නෑ. නෑ නෑ.
ඇස කයයි මනයි මනයි සම්බන්ධ
ඔන්න දැන් මෙහෙමත් හිතන්න පුළුවන්. ඔන්න දැන් ඇහැට පේන ඒවා හරියට අර කණ්ණාඩියේ වැටෙන ප්‍රතිබිම්බ වගේ නේද? අපිට ඕනනම් ඕකට ඇලෙන්නත් පුළුවන් නැත්නම් ගැටෙන්නත් පුළුවන් නැත්නම් ඔහෙ මුකුත් නැහැ වගේ බලා ඉන්නත් පුළුවන්. මොකද ඇහැට පීඩාවක් නැහැ. වර්ණ රූපයක් වැටුණාට ඔය අඳුර ගන්න නැහැ කියන්නේ. අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බ හැදෙනවා වගේ. ඉතින් කණ්ණාඩියට පීඩාවක් නැහැනේ කොච්චර ප්‍රතිබිම්බ හැදුණා. නේද? කණ්ණාඩිය ඉස්සරහා ඕන තරම් රූප ආවට කණ්ණාඩියට වෙහෙසක් නැහැ.
දැනීමක් ඒ වගේ
ඔව් දැන් අපි කරන්නේ ඇහෙන් ගන්න අරමුණු ගැන හිතලා තමයි ඔය විඳින්නේ. මේක හොඳයි කියලා අරගෙන ඒ පැත්තෙන් විඳිනවා, මේක නරකයි කියලා හිතාගෙන ඒ පැත්තෙන් ඔව් විඳිනවා කියන්නේ තරහ ගන්න, ගැටෙනවා. එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. ඒ වුණාට මේ ඇහැට කිසි පීඩාවක් නැහැ. ඇහැ නිකන් කණ්ණාඩිය වගේ ඔහේ ඒකේ බල බල ඉන්නවා විතරයි. නේද? කනට ඇහෙන ශබ්දත් ඔහොමයි. දැන් කවුරු හරි බැන්නත් කනේ ඇවිල්ලා හොද්දයක් වදිනවා විතරයි. කවුරු හරි හොඳක් කිව්වත් කනේ ඇවිල්ලා හොද්දයක් වදිනවා විතරයි. කන දන්නේ නැහැ මට බැන්නද හොඳක් කිව්වද කියලා. කන දන්නේ නැහැ. කවුද දන්නේ? සිත. සිත තමයි කියන්නේ ඔය මට බැන්නා. එතකොට තමයි දුක. නේද? කන කරන්නේ අර කණ්ණාඩියේ රූප වගේ ශබ්ද ටික ආරම්භ දෙනවා විතරයි. හිත තමයි ඕක අරගෙන විඳින්නේ. එක්ක සැපහරි දුකහරි කියලා දාගෙන හිතෙන් තමයි මේ දුක හදලා දෙන්නේ. සකස් කරලා දෙන්නේ. දුකහරි සැපහරි අපි ලෞකික විදිහට කියනකොට දුක සැප හදලා දෙන්නේ හිතෙන්, කනෙන් නෙමෙයි. කනට ශබ්දයක් ඇහෙනවා විතරයි. නේද? දැන් ඇහැට රූපයක් වැටෙනවා විතරයි. දැන් කය ගත්තොත් ওই වගේද? හට්ටක් ඇනෙනකොට ඒක හිතෙන් හදන දෙයක්ද නැත්නම් පීඩාව දැනෙනවද?
දැනෙනවා.
පීඩාව දැනෙනවා. අන්න බලන්න. කාම ලෝකවල තත්ති. ඒවයින් බේරෙන්න බෑ. දැන් ඔන්න දැන් ওই ශබ්ද තියෙනකොට හිත ප්‍රගුණ කරපු කෙනාට ওই භාවනා කරන්න පුළුවන්. මදුරුව කනවනම්, හට්ටක් ඇනෙනවනම්, පිච්චෙනවනම් එතකොට භාවනා කරන්න බෑ නේද? නැහ ඒ කවුරු හරි බැන්නා කියලා අපිට ඒක ගණන් ගන්න නැතුව භාවනා කරන්න පුළුවන්. සද්ද කළා කියලා ගණන් ගන්න නැතුව භාවනා කරන්න පුළුවන්. ඒක
දැනෙන්නේ
අපේ හිතටනේ. ඔව්. ඒ හිතට ගන්න නැතුව හිටියොත් ප්‍රශ්නයක් නැහැ. මේ කයට දැනෙන පීඩාව එහෙම අමාරුයි නේද? අර වගේ නෙමෙයි. ඒකට ඇහැයි කණයි වගේ නෙමෙයි ඉතුරු ආයතන ටිකට. ගඳ, රස, ස්පර්ශ. ලොකු ගතක් තියෙන තැනක භාවනා කරන්න ගියට ඕක කරන්න බෑ. හරි. ඔව් ශබ්ද තියෙන තැනක භාවනා කරයි. පොඩ්ඩක් ඒ කියන්නේ පුරුද්දක් තියනවා. ගතක් තියෙන තැනක ඕ පටන් ගන්න බෑ. මොකද ඒක දැනෙන දෙයක්. හරි. ඇසීම දැකීම වගේ නෙවෙයි. ඇසීම දැකීම ඇත්තටම මේ වේදනාවකට හරවන්නේ හිතෙන්. නේද? ඇසීම දැකීම නිකන් අර කණ්ණාඩිය හැදෙන ප්‍රතිබිම්බ වගේ. කණ්ණාඩියට කිසිම වින්දනයක් නැහැ. එයාගේ වැඩේ රූප ටික අරන් දෙනවා විතරයි. නේද? ඒ ප්‍රතිබිම්බ ටික හදන එක විතරයි. දැන් ඇහැයි කණයි ඔය වගේ. ඇහැයි කනයි දන්නේ නැහැ. දැන් කන දන්නේ නැහැ මට බනිනවද හොඳ කියනවද කියලා. එයාගේ වැඩේ සද්දේ අහලා සද්දේ අරන් දෙන එක විතරයි. හරි? මේක හොඳ සද්දයක්ද නරක සද්දයක්ද කියන එක කන දන්නේ නැහැ. දැන් දකින එක මේක හොඳ රූපයක්ද නරක රූපයක්ද කියන එක මං කැමති රූපයක්ද අකමැති රූපයක්ද කියලා ඇහැ දන්නේ නැහැ. සිත තමයි ඒක කියන්නේ.
ඒ ක්‍රියාකාරිතේ
එක්තරින්. ඔව්. සිතෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. විඳීම බවට පත් කරන්නේ. කැමති දෙයක්ද අකමැති දෙයක්ද කියලා. නේද? ඔන්න බලන්න. දැන් එතකොට මේ සිතෙන් මුල් වෙලා කරන ටික තමයි රූප ලෝකෙට යන්නේ. දැන් ශරීරය මුල් කරගෙන එන මේ දැනීම කියන එක මේ රූප ලෝකවල නෑ, ඒක කාම ලෝකවල තමයි තියෙන්නේ. දැන් එතනෙනුත් පේනවා නේද අර අකුසල් පල දෙන්න බෑ මේ රූප ලෝකවල. يعني ශරීරයට පීඩා දෙන්න බෑ රූප රූපාවචර බ්‍රහ්ම ලෝකෙදී. මනුෂ්‍ය ලෝකෙදී පුළුවන්. ලෙඩ කරලා නේද? දිව්‍ය ලෝකෙදී පුළුවන් ඒක සියුම්. ඒ දිව්‍ය ලෝකේ ශරීර සියුම්. දැන් අපිට වගේ මහා ඔව් දැන් අපට වගේ මහා පීඩා දෙන්න බෑ. දැන් ලෙඩ රෝග වලින් දෙන පීඩා දෙන්න බෑ දිව්‍ය ලෝකේ. දිව්‍ය ශරීරෙට. මනුෂ්‍ය ශරීරෙට පුළුවන්. මේ කබලින්ක ආහාරෙන් සකස් වෙන ශරීර කියලා කියන ඝන ශරීර.
දිව්‍ය
ආහාර කරගන්නවා. ඔව්. දෙවියන්ගේ එහෙම කබලින්ක ඝන ආහාර නෙමෙයි. ඒ කියන්නේ ඝන ශරීර නෙවෙයි. එතකොට අපිට හැදෙන ලෙඩ දෙවියන්ට හැදෙන්නේ නැහැ. අපිට ඝන ශරීරනේ
තියෙන්නේ.
නෑ ඕ. නේද?
සියුම් ශරීරය ඒගොල්ලන්ට තියෙන ඕලාරේ කියව අපිට.
ඔව්. එතකොට සියුම් ශරීරය කියන්නේ නිකන් එළියක් වගේ තමයි අපිට පේන්නේ. ආලෝකයක් විතරයි. එතකොට ඒ ශරීරේ වයසට යෑමක් නැහැ, ලෙඩවීමක් නැහැ. සියුම්නේ. එළියක් වගේ. අර චුත වෙන්න කිට්ටුව එළිය පොඩ්ඩක් අඩු වෙනවා විතරයි. ඔය ඉතින් පේන අයට ඒ එළිය දකින්න පුළුවන්. ඒක
නොපෙනෙනවා
තියෙනවනේ. ඔව් දැන් අපේ සාමාන්‍ය මනුස්ස ඇහැට පේන්නේ නැහැ. හිත දියුණු කරපු ඇහැකට පේනවා. ඒවා ඒ මට්ටමට සංවේදී වුණ ඇහැකට පේනවා. හරි? ඒක හරියට දැන් අර දැන් අපිට ඇහෙන්නේ නැති ශබ්ද බල්ලට ඇහෙනවනේ. ඈත ශබ්ද. අන්න ඒ වගේ වැඩ. ඒ සමහරුන්ගේ ඇහැට ඒ දැකීමේ හැකියාව ගන්න පුළුවන්. එක ටිකක් ඔව් සිත වඩලා දිනු කරගත්තොත් පුළුවන් ඈ සමහරුන්ට සංසාර පුරුද්දෙනුත් ඉතින් පේන්න පුළුවන් පරණ පුරුදු හින්දා. එතකොට ඔන්න බලන්න දැන් ඇහැයි කනයි කියන දෙක ටිකක් සියුම් අනිත් ඒවට වඩා. නාසය දිව ශරීරය කියන දැනීම් දෙන ආයතන තුන ඒ රළුයි. කාමයට බරයි. හරි? මේ ශරීරයම සම්බන්ධයි ඒවට. ඒතර ශරීරය මගේ කියලා දැඩිව අරගෙන තියෙනකොට තමයි මේ පීඩාව වැඩි. දැන් එතකොට තමයි අර මංකේ කට්ටක් ඇනෙනකොට එහෙම ඉන්න බෑ. පිච්චෙනකොට ඉන්න බෑ. නේද? මහා ගඟක් එනකොට ඉන්න බෑ. ඈ ඒගොල්ලෝ අරූපාවචර මට්ටම. ඔව්. ආයෙ උපදිනවා. ආයුෂ ඉවර වුණහම. කල්ප ගණන්නේ අරූපාවචරයයි ආයුෂ ගොඩාක් දිගයි. දැන් ඔය දිව්‍ය ලෝකවලට වඩා ආයුෂ වැඩි බ්‍රහ්ම ලෝකවල. ඒ බ්‍රහ්ම ලෝකවලත් රූපාවචරයට වඩා වැඩි අරූපාවචරවල. එහෙම එහෙම තියෙනවා ඒ ආයුෂ කියලා. අනිත් පැත්තට එනකොටත් වැඩි වෙනවා. දැන් සතර අපායේදී අවීචිය වගේ නරකාදීදී ආයුෂ කල්ප ගණන් වැඩි. പ്രേත ලෝකවලත් ඒ වගේ දිගයි. මුගක් කාලයක් ඉඳවන්න වෙනවා කියෝ. දැන් බ්‍රහ්ම ලෝකවල ගියොත් මුගක් කාලයක් ඒ සුවේ විඳින්න පුළුවන් වගේ. ඔව් ඉතින් ඔකක් වුණත් ටික කාලයයි. ඔව් දැන් ඒක තමයි මං කිව්වේ. දැන් මිනිස්සයාට පුළුවන්කම තියෙන ඔන්න හිත දියුණු කරලා බ්‍රහ්ම ලෝක මට්ටමට යන්න. යන්න කියන්නේ මෙරුණායින් පස්සේ නෙමෙයි. ඒක අත්දකින්න පුළුවන් මේ වෙලාවේ භාවනා කරලා. එතකොට අර ආයතන තුනේ මිදුනහම, නාසය දිව කය තුනේ මිදුනහම, ඒව පස්සේ එලවන්නේ නැති වුනහම එතකොට රූපාවචර මට්ටම. තේන්නා? ආයතන ටික තියෙනවා. ඒ කියන්නේ ඇතුළට අරමුණු වෙනවා. දැන් කණ්ණාඩියේ රූප ඡායා වැටෙනවා. ඒ වගේ. ඒ වුණාට අපි ඒව පස්සේ එලවන්නේ. ඇහැයි කණයි දෙක වැඩ කරනවා ඒ වුණාට. රූපාවචර මට්ටමේ. ඇහැයි කණයි සිතයි වැඩ කරනවා. දැන් කයින් දැනෙන ඒව පස්සේ එච්චර එලවන්නේ. නාසයයි දිවයි කයයි අතාරින්. ඔව්. අනිත් දෙකෙන් තමයි ඊළඟට. එතකොට තව දැන් ඒ ඇහැයි කණයි මට්ටමත් අයින් වීම තමයි අරූපාවචර වෙනකොට. එතකොට ශරීරයට සම්බන්ධ ආයතන ටික නැහැ. මන විතරයි හිත. මනයි ධම්මයි විතරයි. ඔයයි තින් අර ටිකක් අපිටත් අහම්බෙන් තමයි අහුවෙන්නේ. මම ඔය අර ධම්මසංගණී ප්‍රකරණයයි විභංග ප්‍රකරණයයි කියලා තියෙනවා අභිධර්ම ප්‍රකරණ. ඔව් ඒ වගේ තමයි ඒවා තියෙන්නේ. ඉතින් ඒවා අර වෙන කරුණු ගොඩාක් මැද්දේ තියෙනකොට මේක හරි අමාරුයි ගන්න. ඒනට එක තැනක තියෙන කාම භූමියේ මේවා, රූප භූමියේ මේවා, අරූප භූමියේ මේවා කියලා
31 ක්ලොක් තරේ
හැක්මත් ගන්න ඉස්සරේ නේ. ඔව්. ඒ තන්තයි ඒකේ පුදුම විදිහට බෙදලා තියෙනවා. ඉතින් ඒකේ මට ඔය අහුනේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියලා ඒවයි ආයතන වශයෙන් කියලා තියෙනවා. මේ ආයතන ටික මේකේ, මේ ආයතන ටික මේකේ, මේ ආයතන මේකේ කියලා. එතකොට ඒකේ මතක තියාගන්න ඒ කාම භූමියට අයිති ආයතන 6යි. රූප භූමිය කියනකොට අර මුත කියන ටික අයින් වෙනවා කියලා මතක තියාගන්න. නා දැනීම එන ටික. නාසය දිව ඇහැ කන ඉතුරු වෙනවා. නැති වෙන්නේ නාසය දිව කය. ඔව්. ඒ තුන තමයි අයින් වෙන්නේ. එතකොට ඉතුරු වෙනවා ඇහැයි කනයි මනස. රූපාවචර බ්‍රහ්ම ලෝක මට්ටම. ඊළඟට අරූපාවචර අරූප ලෝකය නැත්නම් අරූප භූමිය කියනකොට මන විතරයි, හිත විතරයි. රූපය කියන කිසිම හැඟීමක් නැහැ. එතකොට හිත විතරයි. එතන මනයි ධම්මාරම්මනයි. හිතයි හිතට අරමුණු වෙන ඒවා. අරූපාවචරය කියන්නේ දැනෙන්නේ දැනෙන්නේ. සිත විතරයි. ඒක ඔයගලන්ට භාවනා කරනකොටත් අත්දකින්න පුළුවන්. ඔය හුඟක් වෙලා හිටියොත් සමාධිය. සැහැල්ලු වෙලා සැහැල්ලු වෙලා මේ කය නොදැනීම යන. ඔව් සාමාන්‍යයෙන් පැයකට වඩා සමාධියේ හිටියොත් සමහර වෙලාවට අත්දකින්න පුළුවන්. දික වෙලාවක් ආනාපාන සතිය ඉඳලා බලන්න. මේ නොදැනි යන ඔක්කොම හිත විතරයි. ඊට පස්සේ පාවි වී ඉන්නවා. එක දිගට හිටිය. ආ එතකොට දැනෙන. ඒ වෙන්නේ අරූපාවචර මට්ටමට යනවා. වැඩේ තියෙන්නේ ඕකට ඕකට සමහරව රැවටෙනවා. ඉතින් මේ මාර්ගඵල ලැබුවා කියලා. මාර්ගඵල නෙමෙයි ඒක. ඒකේ ඔව් ඒ සේරම ඔය සමාධියේ තියෙන ලක්ෂණ දැනෙන ඒවා. සමාධියේ ඒ අත්දැකීම් ඉතින් ගොඩාක් හොඳයි. සාමාන්‍ය මට්ටමට වඩා ඒකෙම ඉන්න තමයි හිතෙන්නේ. ඒ ධානවලදී විශේෂයෙන් අරූපාවචර මට්ටමට ගියාම ඒ පුදුමාකාර සැහැල්ලුවක් තියෙනවා. කය නැති වුණා කිව්වම මේක උසන් ඉන්නේ මොන දුකක්ද කියලා රටේ. මෙහෙමයි දැන් අරූපාවචර කරපු පළියටම උඩින් යන්න බෑ. ඒක වෙනම අභිඥාවක්, 이르දි බලයක්. දැන් ඔන්න අනුගෙහි කියන එක පෙර ආත්ම බලන්නේ. ඒවා ඒවා ඒ ධානය වඩපු වලියටම එන්නේ නැහැ. ඒවා වෙනම උත්සාහ කරලා ලබා ගන්න තියෙන දේවල්. ඒ
කියන්නේ ඒවා අපි අදිස්ථාන.
ඒවා කරන ක්‍රම තියෙනවා ඉතින් එක එක ඒවා. දැන් පෙර ආත්ම බලන්න නම් කරන පුරුදු කරන විදිහක් තමයි යන්න දැන් හොඳට ඒ මට්ටම් වලට හිත හොඳට පුරුදු වුණාට පස්සේ ඒකෙන් එළියට ඇවිල්ලා ස්පියාගෙන හිතන්න පුළුවන් ඔන්න මට දැන් මීට කලින් ඒවා ටික ටික මතක් කරන්න. දැන් අද උදේ වෙනකන් දේවල් මතක් කරන්න පුළුවන්. ආපහු එනවා මේ මොහොතට. ආයේ යනවා ඊයේ නැත්තම් පෙරේදා විතර දක්වා මතක් කරගෙන පස්සට යනවා. ආපහු එනවා මේ මොහොත දක්වා. ඊළඟට යනවා සතියක් විතර ආපස්සට යනවා. ආපහු එනවා. හරි. අවුව තාම ඉවරනේ. තව පැයක්. අවුව. හරි. ඉතින් ගන්න පුළුවන්. ගන්න පුරුදු කරන විදිහ තමයි මම කිව්වේ. නැ දැන් ටිකක් පස්සට හිතන්න. අද උදේ වෙනකන් ඒවා එකින් එක මතක් කරගෙන යන්න. ආපහු එන්න මේ මොහොත දක්වා. ඊළඟට ආයේ යන්න ඊයේ. දක්වා ඊයේ කෑවේ මොනවද? ඊයේ. හා කෑ කෑවේ මොනවද? දවල් කෑවේ මොනවද? උදේ කෑවේ මොනවද? දැන් එකපාරට මතක් වෙන්නේ නැහැ සමහරලා. මොහොත ටිකෙන් ටික මතක් කරගෙන යනකොට මතක් වෙනවා. ආයේ එන්න ඒකේ ආපහු. මේ මොහොත දක්වා. ඊයේ උදේ දක්වා ගියා නම් ආයේ දවල්ට කෑවේ මේවා, රැයට කෑවේ මේවා, අද උදේ කෑවේ මේවා. එහෙම එන්න පුළුවන්. මතක් වෙනවා. ඊළඟ සැරේ යනවා ඕක තව ටිකක් සතියක් විතර පස්සට යන්න පුළුවන්. ඈ යන්න පුළුවන්කම තියෙනවා නම් මතක් කරලා බලන්න. ආයේ එන්න ආපහු. කොහොම ටිකෙන් ටික ඕක වැඩි කරන්න පුළුවන්. ඔව්. ගිය අවුරුද්ද වෙනකන් යන්න පුළුවන්. ආපහු වෙන්න පුළුවන්. ඊටත් එහාට ඔහමම පොඩි කාලෙට යනකන් යනවා. ඔව් පොඩි කාලෙට ගිහිල්ලා ආයේ අපහු ඔහම එහෙම පුරුදු කරගෙන යනකොට ටිකෙන් ටික ඈතට යන්න පුළුවන්. මව් කුසේ දක්වා යන්න පුළුවන්. ඒ වෙලාවේ කොහොමද හිටියේ දැනුනේ කොහොමද කියලා ආයේ එනවා. අර පොඩි කාලේ ඒවා දැන් සාමාන්‍යයෙන් මතක නැති ඒවත් ඔය ඒ සිහිය වැඩෙනකොට බලන්න පුළුවන්. එහෙම වුණොත් තමයි ඊළඟට කලින් ආත්මෙත් ඒවත් බලන්න පුළුවන්. ඒ මෝහනේ කරලත් ගන්නවා. දැන් මේක තනියෙන්ම කරන වැඩක් නේ. ඉතින් මේක කරන්න ඉස්සෙල්ලා හොඳට චතුර්ථ ධානයේ දක්වා හිත වඩා ගන්න. බැහැයි කියලා එකක් නැහැ. එහෙම කැමති නම් මේ කරලා බලුවට වරදක් නැහැ. ටික ටික හැබැයි හතරවෙනි ධානයේ දක්වා හොඳට සමාධිය, ඒ කියන්නේ පැයක්වත් ඉන්න පුරුදු කර ගන්න ඕනේ ඉස්සෙල්ලා. සමාධිය. ඈ?
පොඩි වෙලාවක
ඒ කියන්නේ හිත ගොඩාක් සියුම් වෙන්න ඕන. පැහැදිලි වෙන්නේ එතකොට. ඒකෙන් එළියට ඇවිල්ලා ඊට පස්සේ තමයි ඔය කියපු වැඩේ ටිකෙන් ටික කරන්න. ඉතින් ඒවට අපි කියනවා අභිඥා නැත්නම් 이르දි බල කියලා. එක එක දේවල් කරන්න පුළුවන් හැකියාව. හරි? දැන් උඩින් යන එක එහෙමත් එහෙම ප්‍රගුණ කරන එක. ඉස්සෙල්ලා නෑ ආකාසාඤ්ඤං නංචායතන කළා කියලා අහසින් යන්න බෑ. ඒක මේ භාවනා කරද්දී හිත වැඩිවීමක් විතරයි මේ කය අයින් වෙලා පාවෙන මට්ටමකට දැනෙනවා මේ රූපයෙන් අයින් වෙනවා. ඒ කියන්නේ මේ අනිත් ආයතන ටික වැඩ කරන්නේ නැහැ හිත විතරයි ඒක.
මානසිකත් එක්ක කියන්නේ ඉන්නවනේ දැන්
ඔය අපි ඒ ටික දැන් ඕගොල්ලන්ටත් කරන්න පුළුවන් ඉතින් ඉන්නව නෙවෙයි. හතරවෙනි ධානයේ දක්වා වැඩි ගණන් ඊට පස්සේ ආකාසයි ඒවා එච්චර අමාරු නෑ. හතරවෙනි එකට යනකම් තමයි අමාරු. අරව නිකන් හිතන්න විතරයි තියෙන්නේ. එතකොට මේ ඒවා අත්දකින්න පුළුවන්. අටවෙනි ධානයේ දක්වා කරන්න පුළුවන්කම තියෙනවා. මෙහෙමයි ඉස්සෙල්ලා දැන් හිත එකඟ කරගෙන පැයක් ඉන්න පුළුවන්ද? ඒ පුළුවන්කම තිබුණොත් ඉතුරු ටික කරන්න පුළුවන්. පැයක් යන හොඳට තියනවා නම් පැය භාගයක් ඉන්න පුළුවන් නම් ඒත් කරන්න පුළුවන්. දුවන්නේම නැතුව සමාධිය හොඳට ප්‍රබලව පැය භාගෙයි දුවන්නේම නැතුව තියනවා නම් ප්‍රථම ධානයට යන්න පුළුවන්. ප්‍රථම ධානය කරන කෙනාට දෙවෙනි ධානයට යන්න පුළුවන්. දෙවෙනි ධානයේ ප්‍රගුණ කරන කෙනාට තුන්වෙනි ධානයට පුළුවන්. තුන්වෙනි ධානයේ ප්‍රගුණ කරනකොට හතරවෙනි ධානයට යන්න පුළුවන්. ඒකවා මේ 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 ගෙවල් වල ඉඳන් කරන්න පුළුවන්. බැරි දේවල් නෙවෙයි. ඒවා ඉතින් ඊළඟට අරූපාවචරයවත් කරන්න පුළුවන්. ඒ මට්ටමට එනකොට අපේ අර කෙලෙස් ගොඩාක් තුනී වෙනවා. ඒකයි කියන්නේ ඒක කාමයන්ගෙන් වෙන්වම කියලා. විවිච්ඡ කාමයේ. විවිච්ඡ අකුසලයේ. කාමයන් ගෙනුයි අකුසලයන් ගෙනුයි වෙන්වම තමයි ඒවට යන්න පුළුවන්. නෑ, ඔකේ කෑවා ඉච්චරයි. ඒකේ ඔව්. දැන් ඔන්න දැන් දවල් කාපු ටික ඔහි කෑවා දැන් මතකත් නෑ.
ඒකේ රසය ගන්න හොඳද?
ගන්න කියන්නේ ඒ වෙලාවේ වින්දාට ප්‍රශ්නයක් නෑ. ඒ වෙලාවේ වින්දා ඒක ඉවරයි. දැන් ආයේ ඔකට ලෝභ කරන්නේ නෑ.
මතක් කරන්න
ඕන කමකුත් නෑ.
ඒකවල ඒක ගැන ආශාවක් ඇති වෙලා මතක්
කරෝත්ින් හරි. ඔව්. ආයේ හම්බ වුණත් කනවා හම්බ වුණ නැත්තම් නෑ. ඉතින් ඒක හිතට කිසිම වදයක් නෑ. ඔව්. හැමදේම එහෙම වෙනවා. ඒ මොහොතේ ඒකේ රස වින්දට ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක නැති වුණා කියලා දුක් වීමක් නෑ.
ඒකට අල්ලගත්තනේ.
ඔව්. අල්ල ගැනීමක් නෑ. මට හම්බ වුණේ අරයට විතරයි බෙදුවේ කියලා අන්න අයිස්ක්‍රීම් එක අරයට විතරයි මට නෑ. එහෙම දුක් වීමක් නෑ. Tamanට ලැබුණොත් කනවා නැත්තම් නෑ. ඒකෙන් කියන්නේ හම්බ වුණත් රස විඳින්නේ නැහැ කියන එක නෙවෙයි. ඒකේ රස විඳින්න පුළුවන්. ඔහො. එහෙම නැතුව දැන් ඒක අල්ලගත්තොත් වෙන්නේ ඔන්න හිතෙන් හම්බ වුණ නැත්නම් තරහයි හම්බ වුණත් ලෝභයි. ඈ නේද? වෙන කාටවත් දෙන්න බෑ මේක මේ මේ මට රහම එක හොඳ මේක. අනිත් ඒවා ටික තමයි
දෙන්නේ.
ඒක ඒක තමයි. දැන් අල්ලගත්තේ නැත්නම් ඒකේ රසවින්දා කියලා ප්‍රශ්නයක් නැහැ. හරි? ඔව්. ඒක හැබැයි දැන් හොඳට හිත දියුණු වුණා කියන්නේ ඒක ඕනනම් ඒ මොහොතේම තව කෙනෙකුට දෙන්න උනත් පුළුවන්. ඒ කොච්චර රස වුණත් Taman කොච්චර කැමති වුණත් තව කෙනෙකුට දෙන්න උනත් හිත හදා ගන්න පුළුවන්. ඒකයි ඒක අල්ලගෙන නැහැ කියන්නේ. ඒ දීමෙන් ඊට වඩා අරලසයට වඩා සුවයක් විඳිනවා.
දීගෙන පරිත්‍යාග
කරනවා. ඔව්. අන්න ඒ වගේ තත්වයකට ඉන්නේ. ඉතින් ඔය දැන් පැහැදිලිද? කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. ඔවට කියනවා කාම භූමි, රූප භූමි, අරූප භූමි කියලා. අභිධර්මයේදී භූමි කියලා තමයි ඔවට කියන්නේ. ඈ? භූමිය කිව්වහම අර කියන එක එක ඵල වලට බෙදලා ගන්නත් පුළුවන්. දැන් ඔතන අපට අදාළ දේ තමයි අපි ප්‍රතිසන්දිය ලැබුවේ කාම භූමිය. මනුෂ්‍ය ලෝකෙනේ. දැන් ඉපදිලා ඉන්නේ. එතකොට ඒ ආයතන 6ම තියෙනවා. ওই ආයතන 6ම පිනවන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. ඒ තණ්හාව තිබුණා හින්දා තමයි මිනිස්සෙක් කියලා ඉපදුනේ. දැන් හැකියාව තියෙනවා ඕවා තේරුම් අරගෙන ඒකෙන් මිදෙන්න පුළුවන්කම. ඒකට මේ මේ මනුෂ්‍ය ලෝකේ ඉඳන්ම පුළුවන්කම තියෙනවා රූපාවචර මට්ටමටපත් වෙන්න. රූපාවචර ධාන වලට සමවැදීමේ හැකියාව. ඒ කියන්නේ එතකොට අර බ්‍රහ්ම ලෝක වලට සමානයි. මනුෂ්‍ය ලෝකේ ඉඳන්ම ඒ මට්ටම අත්දැකීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් අරූපාවචරේ වලට සමවැදුනහම ඒ මට්ටම අත්දැකීමේ හැකියාව තියෙනවා. ඒවා කරලා බලන්න පුළුවන්. ඒ
කියන්නේ ආයතන 6 මේ ඔක්කොම අපිට නැති බලන්න පුළුවන් බායනේ.
ආයතන 6 බාහිර ඉතින්
අරමුණේ.
ඔව්. දැන් ඔයා 8 වෙනි ධානයේ දක්වා වඩනවටත් වඩා වැඩගත් දේකුත් කරන්න පුළුවන්. ඒක තමයි ඔයා විදර්ශනය කරලා ඔය ඔක්කොගෙම මිදීමේ හැකියාවක්
තියෙනවා.
දැන් ඔවා 31 කලේට අයිති ඒවනේ. ලෝකෙට අයිති දේවල්නේ. නේද? ලෝකවලට අයිතිනේ බ්‍රහ්ම ලෝකේ ගියත් දැන් මේ විදර්ශනාව කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන ආර්ය මාර්ගය කියන්නේ ඔය 31 තලෙන්න ගැලවෙන විදියක්. ඔය කොහාට ගියත් දුකම තමයි. දුකේ අඩු බවක් තියෙනවා මිස දුකේ කෙලවර නෙමෙයිනේ.
විදර්ශනාවල සෝවාන් ආදී මාර්ගය රහත් ඵල.
ඔව්. දැන් මේ සෝවාන් ආදී මාර්ගඵල වලින් වෙන්නේ ආර්ය මාර්ගය. ලෝකෝත්තර මාර්ගය. මේ ලෝකේ ඉක්මවා යන මාර්ගය. ඒ හැකියාවත් මිනිස්සයාට තියෙනවා. අපිට තියෙනවා. දහමක් අහලා ඒ කියන්නේ සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය නැත්නම් චතුසත්‍ය සම්මා දිට්ඨිය ඇති කරගැනීමේ හැකියාව තියෙනවා. ඔව් එතෙන්දි තමයි අර දැන් ඔන්න අර ඉස්සෙල්ලා අපි කතා කරපුවා දැන් ගැළපිලා එනවා. ඒකෝට ආයතනෙ මොකද්ද, ආයතන සමුදය මොකද්ද, ආයතන නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද, නැත්නම් ලෝකය මොකද්ද, ලෝකෙට හේතුව සමුදය මොකද්ද, ලෝක නිරෝධය මොකද්ද, නිරෝධ මාර්ගය මොකද්ද, ඈ එහෙම නැත්නම් රූපය මොකද්ද, රූප සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, නිරෝධ මාර්ගය මොකද්ද කියන ඔන්න ඔය සම්මා දිට්ඨිය ඇති කර ගැනීමේ හැකියාවක් තියෙනවා ධර්මයක් අහලා. ඒක මෙනෙහි කරලා. හරි. එතකොට ඔන්න ඇහැට රැවටෙන්නේ නැතුව, කනට රැවටෙන්නේ නැතුව, මේ ආයතන වලට රැවටෙන්නේ නැතුව, ඒවයි ඇත්ත ඇති හැටියට දකින්න හිත දියුණු කරගැනීමේ හැකියාව තියෙනවා. ඒවට තමයි අපි ධර්මය අහන්න ඕන. අහන්න ඕන, ඊළඟට නැවත නැවත මෙනෙහි කරන්න ඕන, භාවිතා කරන්න ඕන. භාවිතා බහුලී කතා කිව්වේ ඔන්න ඕකට. විදර්ශනේට ඒවා යොමු කරන්න ඕන. ඒතකොට විදර්ශනේට යොමු කරන්න නම් ඉස්සෙල්ලා දැනගන්න ඕන. නේද? අහලා දැනගන්න ඕන. ඈ සුතමය ඥානය කියන එක. ඒ ධර්මය අහලා දැනගත්තහම සුතමේ ඥාන. ඊළඟට ඒක ගැන හිතනකොට චින්තාමය ඥාන. ඊළඟට ඔක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් භාවනා කරලා. භාවනා වෙන්ගෙන ඥානෙ. ඒකෙන් තමයි මාර්ගඵල ලැබෙන්නේ. හරි? මේ ලෝකෙන් මිදෙන මාර්ගයට වැටෙන. දැන් ඉස්සෙල්ලා කිව්වා මිදීම ලෝකෝත්තර වීමක් නෙමෙයි.
ලෝකෙට අයිති නෑ කියන්නේ.
ඉස්සෙල්ලා ඒවා අයිති.
ඉස්සෙල්ලා
දැන් කාම ලෝකෙන් මිදුණට අපි හිතමු මුත කියන නාසය දිව කය කියන ආයතන තුනෙන් මිදුණට ඉතුරු ආයතන ටික ඇති ආය සංසාරෙ ගිනිය. මිදිලා නැහැ. ඇහැ කන මන. දැන් ඇහැ කනෙන් මිදුණත් මන කියන එක ඇති ආය සංසාරෙ ගිනිය. ආපහු කාම ලෝකවලට එවන්න අර ටික ඇති. හරි. එතකොට ආයේ මේ සංසාරෙට නොඑන්න සංසාරයෙන් මිදෙන මාර්ගය තමයි බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ. ඔව්. එතකොට තමයි ඔන්න දැන් ආයතන ගැන හොයන්න ඕනේ. ඇහැ වැඩ කරන්නේ කොහොමද? කන වැඩ කරන්නේ කොහොමද? ඉතින් ඒක බුදුහාමුදුර හොයන්න විදිහක් කියනවා. දැන් ඇහැ ගැන හොයනකොට ඇහැ කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා හොයන්න. ඊළඟට ඇහැට හේතුව හොයන්න. එතකොට අවබෝධ කරගන්න පුළුවන් ඇහි නිරෝධය කියන එක. ඇහි ඇහැට හේතුවයි දැක්කහම ඇහි නිරෝධයක් තියෙනවා කියන එක අවබෝධ කරන්න පුළුවන්. අහෙන නිරෝධ කරන මාර්ගය මොකද්ද කියලා අන්න මාර්ගය උපදිනවා. අන්න ඕක දැනගන්න කෙනාගේ සම්මාදිට්ඨිය පහළ වෙනවා. ලෝකෙන් එතර වෙන්න දැක්මක් පහළ වෙනවා. හරි. ඉතින් අපි ඇහැ කියන්නේ මොකද්ද? ඉති චක්කු මේක තමයි ඇහැ කියන්නේ. ඈ ඊළඟට ඒකේ සමුදය මොකද්ද? ඒ වගේ හොයන්න ඕන. ඇහැ කියන්නේ මේකයි කියලා දැනගන්නේ ඇයි දැන් ඇහැ කියන්නේ මේකයි කියලා දැනගන්න ඕන මොකද? අපි දැනට දැනගෙන ඉන්න ඇහැ මදිද? ඇහැ කියන්නේ මොකද්ද කියලා දැන් අපි හිතාගෙන ඉන්නවනේ ඇහැ දැනට දන්නවනේ ඇහැ අන්න අපි පිනවන ඇහැ දැන් ඒ ඇහැද ඇහි ඇත්ත තත්ත්වය
ඇහැ
ඔව් ඒකයි ඇහැ කියන්නේ මොකද්ද ආයතනය මොකද්ද කියලා හොඳට හොයන්න කියනවා ඔව් දැන් අපිට ඇහැ ඉතින් එක එක විදිහට හොයන්න පුළුවන් මේක කාට කපලා කොටලා බලන්න පුළුවන් මේකේ තියෙන කෑලි ටික. මෙන්න මේ කෑලි එකතු වෙලා තමයි ඇහැක් හැදිලා තියෙන්නේ. දැන් ඇහි උඩම තියෙනවා සිවියක්. නේද? ඊළඟට මේකේ තියෙනවා කාචය. ඈ ඒක ඇතුලේ තව තියෙනවා ඔය කණිනිකාව වගේ තිරයක් වැටෙන කරුවල තැනක් තියෙනවා. මේකේ ඇදෙන ප්‍රතිබිම්බේ වැටෙන. ඈ දෘෂ්ටි විතාන. ඊළඟට ඕක තව ටිකක් බැලුවොත් ඕක මොළේට ගෙනියන ස්නායුවක් තියෙනවා. දෘෂ්ටි ස්නායුව කියන. ඔහොමම ඉතින් තම තමන් දන්න විදිහට බැලුවොත් එහෙම නැත්තම් හිතන්න පුළුවන් මේකේ තියෙන දැන් ඔන්න උඩම තියෙන හමක් නේද? එහි පිටම. ඊළඟට මේක හැදිලා තියෙන මස් ටිකක් තියෙනවා. ලේ ගමන් කරන ලේ නහර සියුම් ලේ නහර තියෙනවා. නේද? ලේ මස් නහර ඔය කාචයේ ඔන්න ඕවා එකතු වෙලා තමයි ඇහැ හැදිලා තියෙන්නේ. නේද? ඒ කොටස් විදිහට බලන්න පුළුවන් ඇහැ හැදිලා තියෙන්නේ කොහොමද කියලා. එතකොට මේ මොකද්ද මේ බලන්නේ? අපි හිතාගෙන ඉන්න ඇහැ. එතකොට ඇහැ කියන්නේ ඔය ඇහි තියෙන පිට සිවියද? සම. නෑ. එහෙම නැත්තම් ඔතන තියෙන මස් ටිකද ඇහැ කියන්නේ? නෑ. නෑ. එහෙම නැත්තම් ඔකේ තියෙන නහර ලේ ගමන් කරන නහර ටිකටද ඇහැ කියන්නේ? කාචයටද ඇහැ කියන්නේ? ඒත් නෑ. ඕවා වෙන වෙනම තිබුණොත් අපි ඇහැ කියයි. නෑ. ඔක්කොම ටික යම් කිසි විදිහකට තියෙනකොට තමයි ඇහැ කියන්නේ නේද? කෑලි වෙන වෙනම ගත්තොත් එකක්වත් ඇහැ නෙමෙයි. නේද? ඒ වුණාට අපි නිකන් ඇහැ කියලා හිතාගෙන ඉන්නේ නම් මේ තියෙන්නේ කියලා පෙන්නන්න. මොකද්ද කියලා ඇහුවොත් කොයි ටිකද? කොයි ටිකද කියලා ඇහුවොත් ඔන්න දැන් ඇහැ කියන එක හොයාගන්න බැරි වෙනවා. මම කවුරු හරි ඇඟිල්ල තියා පෙන්නනවා. මේ කෑල්ලද ඇහැ? මේ කෑල්ලද ඇහැ? මේ කෑල්ලද ඇහැ? දැන් මේ තියෙන කෑලි ටික වෙන් කළා කියලා හිතන්න. හම තියෙනවා, මස් ටික තියෙනවා, නහර ටික තියෙනවා, කාචේ තියෙනවා. ওই ටික පැත්තකින් මෙහෙම තියලා ආ දැන් මෙතනනේ ඇහැ කිව්වේ. ඔන්න ඒකේ තිබුණ ඔක්කොම ටික මෙතන තියෙනවා. දැන් පෙන්න අහන මේකද ඇහැ? මේකද ඇහැ? මේ නහර ටිකද ඇහැ? මේ කාචේද ඇහැ? මේ මස් ටිකද ඇහැ? මොකද්ද දෙන උත්තරේ? මේ කොටස් එකක්වත් ඇහැ නෙමෙයි. ඇහි කොටස් කියලා නම් කියයි. කොහෙද ඇහැ තියෙන්නේ? කය කොටස් කළත් එහෙම. දැන් මගේ ශරීරය කිව්වට කොහෙද මම ඉන්නේ කියලා අහන්න කලවේ කොටස් කරලා ආ මේ කොටසේද මම ඉන්නේ. මේ කොටසේද මම ඉන්නේ. ඕ අහන්න පුළුවන් නේද? කෙස්ලොම් නියදත් ඔය විදිහට ඕවා ටික වෙන් කරලා ගොඩවල් ගැහුවාට පස්සේ මේකද මම මේකද මම මේකද මම එකක්වත් මම නෙවෙයි නේද? එහෙනම් ඇයි මේ ටික එකතු කරලා මම කිව්වේ? දැන් ඔන්න ඔක තමයි ඔය එක්තරා විදිහක නුවණින් බැලීම. එතකොට අපි ඇහැ කියලා හිතාගෙන ඉන්න එක ඇහැද? ඒක දැන් නුවණින් බලන්න නේද? ඉස්සෙල්ලා සම්මතයට පිළි අරන් තිබුණා මේ මෑ මගේ ඇහැ.
ඒ ආත්ම දෘෂ්ටිය.
ඔව්. දැන් මේ දෘෂ්ටියකින් ගත්ත ඇහැ තමයි මේ තියෙන්නේ. අපි විදර්ශනය කරනකොට කෝ ඒ දෘෂ්ටියෙන් ගත්ත ඇහැ කියලා හොයනවා. හොයනකොට ඔන්න ඇහැ තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මොකටද මේ ඇහැ කියලා තියෙන්නේ? මේ එකක්වත් එක එක කෑල්ලක්වත් ඇහැ නෙමෙයි නං මොකකටද ඇහැ කියලා තියෙන්නේ? ඔන්න නුවණින් බලනවා. ඈ ඔක්කොම කිව්වට බෑ. ඔක්කොම එකතු කරලා කෑලි ටික ගලවලා අපි කවර එකට දැම්මොත් ඕකට ඇහැ කියනවා. එහෙම කියන්නේ. ඒක හරියට දැන් මේසයක් තියෙනකොට නේද? අර ඩෙස්ක් එකක් තියෙනකොට අපි ඩෙස්ක් එක තියෙනවා. ඕකේ කෑලි ටික ගලවන ලෑලි වෙනමයි, තට්ටුව වෙනම, මේ කකුල් ටික වෙනම මොහොම තැන් තැන් වල තියෙනවා. දැන් කෝ ඩෙස්ක් එක. ඒකට ඔක්කොම තමයි ඩෙස්ක් එක කියනවද? ওই කෑලි ටික මිටියක් බැන්දෝ ඩෙස්ක් එක කියනවද? ඒ ඔක්කොම තියෙනවා නේද? ඒ ඔක්කොම කිව්වත් ඒත් අඩුවක් තියෙනවා. ඒ ඔක්කොම මේ විදිහටම සකස් වෙලා තියෙන්නත් ඕන. නේද? අර ආකාරයටම ඒ ටික සකස් වෙලා තියෙන්නත් ඕන. ඒ විදිහට අපිට පේන්නත් ඕන. එහෙම නැතුව ඔක්කොම තිබුණාට අපි ඩෙස්ක් එක කියන්නේ නැහැ. ඒකට මේ ඔක්කොම තිබුණ පළියට ඇහැ කියන්නේ. එතකොට ඇහැ සකස් වෙලා තියෙන්න ඕන දැකීමක් ඇති කරන විදිහට. දැකීමක් සිද්ධ වෙන්නේ නැත්නම් ඇහැක් කියලා කියනවා නෑ. එතකොට දැකීම ඇති කිරීමමයි ඇහැ කියන්නේ. ඔව් දැන් දැකීමට හේතු වෙන දේවල් ටික හොයන්න ඕනේ ඊළඟට. ඒ දැකීම ඇති වුණොත් නේ ඇහක් තියෙන්නේ, ඇහෙන්නේ දැකීම ඇති කරන්නේ. නේද? චක්කු ඉන්ද්‍රිය. ඕකෙන් තමයි දැකීම ඇති කරන්නේ. අපි කියනවානේ ඇහ නැති වුණොත් දකින්න බෑ කියලා. ඔකේ අනිත් පැත්ත තමයි දැකීමක් නැත්තම් ඇහැකුත් නැහැ. දකින්න හින්දාමයි ඇහක් තියෙනවා කියන්නේ. පේන්නේ නැත්තම් ඇහක් තියෙනවා කියයිද? නෑ නේද? ඇහෙන්නේ නැත්තම් කනක් තියෙනවා කියන එකේ තේරුමක් තියෙනවා. කවදාවත් අහන්න බෑ. මට කනක් තියෙනවා කවදාවත් අහන්න බෑ. තේරුමක් තියෙනවද ඒ කතාව? අහන්න බැයි නම් කනක් කියලා දෙයක් නෑ. නේද? ඇසීම සිද්ධ වෙන්නේ නැත්තම් කනක් කියලා දෙයක් නෑ. ඒකට ඇසීම තියනවා නම් ඇසීම මුල් කරගෙන තමයි අපි කන තියනවා කියන්නේ. පෙනීම මුල් කරගෙන තමයි ඇහක් තියෙන්නේ. දැන් හිතලා බලන්නකෝ මං කොහොමද ඇහ තියෙනවා කියලා දැනගත්තේ? කණ්ණාඩියෙන් දැකලාද? එහෙමත් දැකලා තියෙනවා. ඈ? එහෙම දැකලාද ඇහ තියෙනවා කියලා දැනගත්තේ? නෑ. මොකක් හින්දාද ඇහක් තියෙනවා කියලා දන්නේ? පේන හින්දා. පේන හින්දා තමයි ඇහැ තියෙනවා කියලා හිතාගෙන තියෙනවා. පේන කියන්නේ ඇහක් පේනව නෙවෙයි. අපිට එළියේ තියෙන දේවල් පේන හින්දා තමයි අපිට ඇහක් තියෙනවා කියන්නේ නේද? දැන් බාහිරේ තියෙන ඒවා පේන්නේ නැත්නම් ඇහක් තියෙනවා කියයිද? නැහැ. බාහිරේ ශබ්ද ඇහෙන්නේ නැත්නම් කනක් තියෙනවා කියයිද? කියලා වැඩක් නැහැ නේද? මේ වචනෙට කිව්වට ඒකේ තේරුමක් නැහැ. අහන්න බැයි නම් කනක් තියනවා කිව්වට තේරුමක් නැහැ. එතකොට ඔන්න දැන් ඒ දකින්න තව විදිහක්. ඇහැ තියනවා කියලා දැනගත්තේ කොහොමද කියලා හොයන්න ඕනේ. ඇහැ කියන්නේ මොකද්ද කියලා දැනගන්නකොට. ඇහැ පිරිසිඳ දකින්නකොට මම කොහොමද ඇහක් තියනවා කියලා දැනගත්තේ? මොකටද ඇහැ කියලා මං කියන්නේ කියලා අහම හොයන්න වෙනවා. හරි. ඒ දැන් බුදුහාමුදුරුවෝ කියනවා අහම හොයන්න කියලා ලෝකෝත්තර වෙන්න නම්. ඔව් මේ ආයතන කියන්නේ මොකද්ද කියලා හොඳට පිරිසිඳ දකින්න. ආයතන කියන්නේ ඇහැ වෙන්න පුළුවන්, කන වෙන්න පුළුවන්. අපි දන්නවනේ සල ආයතන. ඒකට ඔය හැම එකක්ම මේක මොකද්ද කියලා හොඳට හොයන්න කියන. දැන් නාම රූපය කියන්නේ මොකද්ද කියලා හොයන්න ඕනේ. ඒකට ඒකද කියලා කියන්නේ. ඇහැ මේ සලායතන මොනවද කියලා පිරිසිඳ දකින්න කියනවා. ඊළඟට සලායතන හේතුව මොකද්ද කියලා දඟෙන්න ඕන. ඊළඟට සලායතන නිරෝධය ගැන අවබෝධයක් ගන්න ඕන. එතකොට තමයි ඔන්න එහෙනම් නිරෝධ කරන මාර්ගය මොකද්ද? එහෙම කෙනාට තමයි සම්මා දිට්ඨිය පහළ වෙන්නේ. සත්‍ය දැක්කා වෙන්නේ. චතුසත්‍ය සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍ය පිළිබඳව හරි දැකීම. එහෙම කෙනා තමයි ලෝකෝත්තර මාර්ගයට වැටෙන්නේ. නැත්තම් ඉන්නේ අර 31 තලයේ යන මාර්ගයේ. භක්ම ලෝකෙද, දිව්‍ය ලෝකෙද, අපායෙද, මනුස්ස ලෝකෙද, ඕකේ ඇවිදවිද ඉන්නේ. සක්කාය දිට්ඨිය තමයි මුල් වෙන්නේ. දැන් සක්කාය දිට්ඨිය නැති වෙනවා අර හරි සම්මා දිට්ඨිය එනකොට. හරිද? දැන් ඔන්න රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? එහෙමත් පුළුවන් සම්මා දිට්ඨිය ඇති කරගන්න. දැන් රූපය කියවහම ශරීරය කියලා ගන්නත් පුළුවන්. ලෝකය කියවහම ශරීරය කියලා ගන්නත් පුළුවන්. මොකද බුදුහාමුදුරෝ දේශනා කළා ලෝකය මේ බඹයක් පමණ ශරීරය තුල දකින්නේ. නේද? එතකොට ඒක දකින්නත් ශරීරය කියන්නේ මොකද්ද කියන තැනින් පටන් ගන්නවා. ඊළඟට ඒකට හේතුව මොකද්ද? ඒකේ නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? දැන් ශරීරය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව නිරෝධයක් ගැන කතා කරන්න බෑ. ඇහැ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව ඇහි නිරෝධයක් ගැන කතා කරන්න බෑ. නේද? මොකද අපට තියෙන්නේ නිරෝධ වෙන ඇහක් නෙමෙයි අපි තියනවා කියලා හිතාගෙන ඉන්නේ. දැන් ওই තියෙන ඇහැ කවද්ද හම්බ වුනේ? උපදීනකොට. ඔය ඇහැ නැති වෙන්නේ කවද්ද? මැරෙනකොට. ඒ නිරෝධ වෙන ඇහැක් තියනවාද? නෑ. දැන් වාඩි වෙලා ඉන්නකොට ඇහැ තියෙනවද? තියෙන. නැගිට්ටොත් S2 තියෙනවද? තියෙනවා. ඇවිදිනකොට සක්මන් කරනකොට S2 තියෙනවද? තියෙනවා. නිදාගත්තාම S2 තියෙනවද? තියෙනවා. ඔය ටික නේද කන ගැන ඇහුවා. වාඩි වෙලා ඉන්නකොට කන් දෙකක් තියෙනවද? නැගිට්ටාම තියෙනවද කන් දෙකක්? තියෙනවා. ඇවිදිනකොට තියෙනවද? සතර ඉරියව්වෙම තියෙනව නේද ඔවා? ඉතින් කොහෙද නිරෝධයක් දකින්නේ? ඒක මනසින් දකින්න බෑ ඔය විදියට. ඒක තමයි මේ බුදු කෙනෙක් කොහොම දේශනා කරන්නේ. පෙර නොඇසු විරු ධර්මතාවය. හරි. ඇහැ කියන එක අපි දකින්න හදන්නේ ඇහැක් තියෙනවා. තියෙනවා කියන්නේ ඉපදිලා මැරෙන ඉපදුණ දවසේ ඉඳන් මැරෙනකම් ඇහැ තියෙනවා. ඉතින් නිරෝධයක් දකින්න මොකද කරන්න හදන්නේ? ওই ඇහැ වෙනස් වෙනවා කියලා බලන්න හදනවා. අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය. ඔය විදිහට තමයි නිරෝධය දකින්න හදන්නේ. ඉන්නවා කියන දෘෂ්ටියේ ඉඳන් නැති කරන්න හදනවා. තියෙනවා කියන දෘෂ්ටියේ ඉඳන් නැති කරන්න හදනවා. නැති කළත් ඕක තව දෘෂ්ටියක් නේද ඊළඟට? දැන් තියෙනවා කියලා හිතන් ඉන්නවා. දැන් භාවනා කරලා කරලා අන්තිමට ගියයි නෑ කියේ. ඒ තව දෘෂ්ටියක් නිසාක් ඇත්ත දැකීම නෙවෙයි. තේරෙනවද? දන්නේ නැහැ කියන එක. දැන් තියෙනවා කියන මතයක ඉන්නවා. අනිත්‍ය බලලා බලලා මොකටද එන්න හදන්නේ? නැහැ කියේ. ඉතින් ඒක තව මතයක්. නැහැ
කියලා.
මතයක් ගොඩනගනව නැහැ කියේ. හොඳට ඇහැ පාවිච්චි කරනවා. මේ වාඩියලා ඉඳලා තියෙනවා. මේ විදිහ කොට තියෙනවා. නිදින කොට තියෙනවා. හිටගෙන ඉන්න
කොට. ඒ වෙලාවෙ නේ ආරම්භ ගන්න. ආරම්භ ගන්න ඕනේ නැහැ කියන්නේ.
මොනවද? ආරමුණ. ඇහැ තියාගෙන ආරමුණු නැති කරනවා. ඔහොම තමයි භාවනා
කරන්නේ.
දැන් ඒක තමයි මම අහන්නේ. ඒ භාවනා කරලා ගන්න හදන අවබෝධය මොකද්ද? තියෙනවා කියලා අපිට හිතෙන ඇහැ අනිත්‍යයි. ඇහක් නැහැ කියලා නේද ඔය හිතන්න හදන්නේ? ඉතින් ඕක ඇහැ නැහැ ඇහැ නැහැ කිය කියා ඉන්නකොට ඉතින් හිතත් කියයි ඇහක් නැහැ කියලා.
අපි අනිත්‍ය
දකින්නේ. එතකොට තව දෘෂ්ටියකට වැටෙනවා.
අපි අර දකින්න දේවල් වල අනිත්‍ය.
මොකද්ද අනිත්‍ය කියන්නේ?
රූපය කියන්නේ
පවතින්නේ වෙනස් වෙන. ඔය යන්න හදන්නේ ඇත කියන දෘෂ්ටියේ ඉඳලා නැත කියන දෘෂ්ටියට. ඔය දෙකම බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කළා. සාස්වතවාදයයි උච්ඡේදවාදයයි. අපි පණින්න හදන්නේ එකක ඉඳලා අනිත්‍ය බලලා බලලා නැත කියන එකට පණින්න හදනවා. අවබෝධය ගත්තා කියන්නේ නැත කියන දෘෂ්ටියකට වැටෙනවා. උච්ඡේදවාදයට වැටෙනවා. හරි. මේ බුද්ධ දේශනාව කියන්නේ ඔය ඇත කියන එකක් නෙමෙයි නැත කියන එකක් නෙමෙයි ඔය දෙකටම අයිති නැවෙන පටිච්ච සමුප්පන්න. ඉදපච්චේතාව. මේ හේතුන් නිසා හට ගැනීමක්
තියෙනවා.
හේතුඵල. ඇහක් තියනවා කියලා හිතන්න හේතු තියනවා නම් ඇහැ තියෙනවා. ඒ හේතු නැත්තම් ඔව් නෑ කියන්නේ ඇහක් ගැන කතා කරන්න දෙයක් නෑ. නිරෝධයි. නිරුද්ධයි. හේතු තියනවා නම් තියනවා. හේතු නැත්තම් නිරුද්ධයි.
හේතුබංගයි.
ඔව්. ඒකට නිරුද්ධයි කියන්නේ ආයේ ඒක ගැන කතා කරන්න විදිහක් නෑ. හරි. ඔන්න ඔය ධර්මතාවයි තමයි තේරුම් ගන්න. ඉතින් බුදුහාමුදුරෝ පෙන්නනා මේ ඇහැ පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. මේ පවතින දෙයක් නෙවෙයි. හේතු නිසා පෙන්නුම් කරනවා. පටිච්ච සමුප්පන්න. ඒක තියෙනවා කියලා හිතන්න හේතු යෙදෙනකොට තියෙනවා. තියෙනවා කියලා හිතන්න හේතු නැත්නම් නැහැ. දැන් ඔය නැහැයි කියන එක අපිට පේන්නේ. ඇයි අපි තියෙනවා කියන දෘෂ්ටියනේ ඉන්නේ. ඉපදිච්ච දවසේ ඉඳන් මැරෙනකම් තියනවා කියන දෘෂ්ටියගෙන ඉන්නේ. මේ පටිච්ච සමුප්පාදේ අවබෝධ කරනකම් ඒක දකින්නකම් ওই දෘෂ්ටියෙන් මිදෙන්න බෑ. ඒකයි මේ පටිච්ච සමුප්පාදය තමයි ධර්මය කියන්නේ. පටිච්ච සමුප්පන්න කියන එකේ දැන් ඇහැ පටිච්ච සමුප්පන්න නම් ඇයි එහෙම කියන්නේ කියලා තේරුම් ගන්න. ඇහැට අරමුණ වෙන රූපේ පටිච්ච සමුප්පන්න නම් ඇයි එහෙම කියන්නේ? විඥානයේ පටිච්ච සමුප්පන්න නම් ඇයි එහෙම කියන්නේ? ඇයි මේ පටිච්ච සමුප්පන්න කියන දේ දකින්න ඕනේ. ඒක දකින්න නැතුව අපි මේ තියෙන ඇහි පටිච්ච සමුප්පන්න බව බලන්න ගියාට, එහෙම නැත්නම් තියෙන ඇහි අනිත්‍ය බලන්න ගියාට ඒක හරියන්නේ නැහැ. මොකද අපි දෘෂ්ටියක ඉඳන්නේ. තියෙන ඇහැ කියලා දෘෂ්ටියක් දෘෂ්ටිගත වේ. ඒ දෘෂ්ටියෙන් මිදිලා මේක බලන්න මේ. ඈ? අන්න පටිච්ච සමුප්පාදේ දකින්න නම් අපේ තියෙන දෘෂ්ටි ටික අපෑරලා අපි ධර්මයේ දකින්න ඕන. මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් නිකම්ම අතාරින්න බෑ මේ තියෙන ඇහැ කොහොමද නෑ කියන්නේ. නේද? ඒ හින්දා තමයි මේ ඉස්සෙල්ලා කිව්වේ ඇහැ කියලා අපි කියන්නේ මොකද්ද කියලා හොඳට හොයන්න කිව්වා. ඇයි හොයන විදි දෙකක් කිව්වනේ. මේකේ තියෙන කැලී ටික වෙන් කරලා බලන්න කෝ ඇහැ කියලා. ඈ සම මස් ටික නහර ටික කාචේ අරව මේවා ටික කැලී පුළුවන් තරම් දන්න තරමින් වෙන් කරලා බලන්න. දැන් කෝ ඇහැ. එතකොට පේනවා මේ දෘෂ්ටියක් නේ, මේ වැරදි මතයක් නේ ඇහැ කියලා හිතාගෙන හිටියේ. නේද? එහෙනම් ඇහක් නැද්ද? ඇයි තියෙනවා කියන්නේ? දකින්න පුළුවන්. දැන් ඔන්න බලන්න දකින්න පුළුවන් හින්දා තමයි අපි ඇහක් තියෙනවා කියන්නේ. නේද? දැන් බාහිර රූප දැකීමේ හැකියාව තියෙනවා. ඒ දැකීම ඇති කරන්නේ ඇහෙන්. එහෙනම් ඇහක් තියෙනවා. එතකොට මොන වෙලාවෙද ඇහ තියෙන්නේ එතකොට? දකින මොහොතේ. දකින මොහොතේ විතරයි ඇහැ තියෙන්නේ. ඔන්න ඕක තේරුම් ගන්න
ඕන.
කනත් එහෙම.
එතකොට
ඇහෙන මොහොතේ විතරයි කන තියෙන්නේ. අහන් නැති මොහතක කනක් ගැන තියනවා කියන්න බෑ. නේද? සීමක් සිද්ධ නොවෙනකොට කනක් තියනවා කියන්න පුළුවන්ද? බෑ. එතකොට ඔන්න බලන්න දැන් මොනි. දැන් එක හිතක් ඇති වෙනකොට තව හිතක් ඇති වෙන්න බෑනේ. අපි දකින්න හිත හදනකොට අහන හිතත් එතනම ඇති වෙන්න බෑ. දකින හිත නිරුද්ධ වෙලාමයි අහන හිතක් පහළ වෙන්නේ. දැන් එතනින් තේරෙනව නේද? එහෙනම් දැකීමේ හිත තියෙනකොට ඇහැ තියෙනවා. චක්කු. චක්කු ඉන්ද්‍රිය. ඔව්. දැන් දැකීමේ හිත තියෙනකොට සෝත ඉන්ද්‍රිය තියෙන්න පුළුවන්ද? කන තියෙන්න පුළුවන්ද? බෑ. දැකීමේ හිත හැදෙන මොහොතේ ඇසීමේ හිත නැහෙනි. දැන් ඇහෙන්නේ නැත්නම් කනක් නැහෙනි. නේද? අන්න හරි. දැන් මේ ඇසීමේ සිත තියෙද්දි චක්කු ඉන්ද්‍රිය තියෙනවා. ඒක නිරුද්ධ වෙලාමයි
ඔව්.
දැකීමේ හිත තියෙද්දි චක්කු ඉන්ද්‍රිය තියෙනවා. ඒක නිරුද්ධ වෙලාමයි ඇසීමේ හිතක් හට ගන්නව නම් හට ගන්නවා. මොකද හිත දෙකක් එක මොහොතේ හට ගන්න බෑනේ. එතකොට ඇසී දැකීමේ සිත තියෙද්දි ඇහැ තියෙන්න ඕනේ. දැකීම සිද්ධ වෙනවනේ. ඇසීමේ සිත තියෙද්දි කන තියෙන්න ඕනේ. ඇහැ තියෙන්න පුළුවන්ද?
බෑ.
ඇහැ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තමයි කන හටගන්නේ. ඊළඟට ඇසීමේ සිත ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තමයි අපි හිතමු ගඳ සුවඳ බලන්න හිතක් හැදුණා
කියලා.
නාසය. නාසය. ඒක ගඳ සුවඳ දැනෙන්නේ නාසයෙන්. ඔන්න නාසය හටගත්තා. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තමයි ආයේ අපි හිතමු රසක් බලනවා කියලා. අනේ දිව හටගත්තා. පෙර නොතිබීමයි හටගන්නේ. හටගන්නවා කියනකොට මතක තියාගන්න කලින් තිබිලා නැහැ. කලින් තිබුණා නම් ආයේ හටගන්න දෙයක් නැහැ. තියෙන එක තියෙනවනේ නේද? එතකොට ඔන්න හටගන්නේ පෙර නොතිබීම. නිරුද්ධ වෙන්නේ ඉතුරු නැතුවම. ඉතුරුවක් කරලා නෙමෙයි නිරුද්ධ වෙන්නේ. නේද? ඉතුරු කර කර වුණා අයින් වුණා නම් එහෙනම් එක එක සැරේට හදන S 1000ක් විතර තියෙයි. ඉතුරු කර එහෙම වෙන්නේත් නැන්නේ. ඔව්. දහසක් දිවස් ඇති නේද? ඒ එහෙම වෙලක් නැහැ. එහෙමනම් මේ ඇහැ හටගත්තු ගහ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. හට අරන් තියෙන්නේ පෙර නොතිබීමයි. කලින් තිබුණා නම් හටගන්න දෙයක් නැහැ. ඒතකොට හටගන්න හේතු යෙදෙනකොට හටගත්තා. හේතු නොයෙදෙනකොට නිරුද්ධ වුණා. ඔන්න දැන් පටිච්ච සමුප්පාදයට ටික ටික එනවා. ඔව්. දැන් ඇහැක් උපදින්න හේතු ටික තියෙනකොට ඇහැයි තියෙනවා. ඉපදුණා. ඒ හේතු නැත්නම් ඇහැක් ගැන කතා කරන්න බෑ. එනවාද දැන් පටිච්ච සමුප්පාදයක් තියෙන ඔය ඇත කියලා කියන්නෙත් නැතුව නැත කියලා කියන්නෙත් නැතුව දැන් තියනවා කිව්වත් වැරදි. හරි? නැහැයි කිව්වත් වැරදි. නැත්තම් කොහොමද පේන්නේ? නේද? ඇහැක් නැහැ කියන කතාවත් වැරදි. ඒකට ඔය දෙකටම අහුනෝ ඊ විස්තර කරන්න පුළුවන් පටිච්ච සමුප්පන්නයි. ඇහැ ඇති වෙන්න හේතු ටික තියෙනකොට ඔන්න තියෙනවා. හේතු ටික නැත්තම් නැහැ. ඔන්න පටිච්ච සමුප්පාදය. හේතු නිසා ඇති වෙනවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යංකින්චි සමුදය කියන්නේ හේතු. මොනවාම හරි හේතු වෙන ධර්මතා තියෙනවා. යංකින්චි සමුදය ධම්මං. ඒ ටික ඒ සමුදය හේතු නැත්තම් නිරෝධයි. සබ්බන්තං ඒ සියල්ලම නිරෝධ ධම්ම. නිරෝධ වෙන දේවල්. එතකොට බලන්න මේ ඇහැ ක්ෂණිකව ඉපදিলা නිරුද්ධ වෙනවා. කන ශබ්දය අහන මොහොතේදී ක්ෂණිකව ඉපදිනවා නිරුද්ධ වෙනවා. වෙන හිතක් හැදෙනකොට ඒකට අදාළ ආයතනෙ හටගන්නවා. ඒ එතනම නිරුද්ධ වෙනවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට බලන්න මේ ආයතනෙට අදාළ හිත හැදෙනකොට තමයි මේ ආයතනෙ තියෙන්නේ. ආයතනයට අදාළ හිත කියන්නේ අපි දැකීමක් වෙනවා නම් ඔන්න දැකීමේට අදාළ ආයතනය මොකද්ද? චක් ආයතනය. ඇස. ඒකට මොකක් හරි දකිනකොට ඇස ඉපදුනා ඒක නේද? ඒක
චක්කු
විඥානයට උදව් වෙනවා. ඔව්. ඇස රූපේ චක්කු විඥානයි. ඔය තුන. ඒ තුන දැකීමේදී හටගත්තා එහෙමම නිරුද්ධ වුණා. ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඊළඟට කණයි ශබ්දයයි සෝත විඥානයයි කියන තුන කණේ ඇති වෙන විඥානය. ඒ ශබ්දය ඇහෙනකොටම ওই තුනම හටගත්තා එහෙමම නිරුද්ධ වුණා. එතකොට ඒ හටගත්තා කියන්නේ පටිච්ච සමුප්පන්න වුණා. ඒක ඇති වෙන්න හේතු ටික යෙදුනා හින්දා ඒක තියෙනවායි කියලා අපිට පෙන්වුම් කළා. පටිච්ච සමුප්පන්න කියන්නේ ඒක. ඒක තියෙනවා කියලා පෙන්වුම් කළා. කාටද පෙන්වුම් කළේ? මේව තියෙනවා කියලා කාටද පෙන්වුම් කළේ? දැනගත්තේ කවුද? විඥානේ. විඥානේ තමයි දැනගත්තේ. ඇහක් තියෙනවා කියලා දැනගත්තෙත් විඥානය, රූපය තියෙනවා කියලා දැනගත්තෙත් විඥානය. ඔව් මොනවා හරි දැනගත්තා නම් විඥානය. හරි. ඒ දැනුවත් වෙන ස්වභාවයට තමයි නමක් දෙන්නේ විඥානය කියලා. එතකොට අපි දැකීමක් නිසා දැනුවත් වුණා නම් චක්කු විඥානය. ඒකට උදව් වුණා කියලා විඥානෙම කියනවා ඇහැකුයි රූපෙකුයි. දැකීම නිසා දැකීම ඇතිකලේ චක්කු විඥානය. හරි. එතකොට ඒ විඥානෙම තමයි කිව්වේ ඇහැකුයි රූපෙකුයි තියෙනවා කියලා. ඇසීම සිදුකලේ සෝත විඥානය. ඒ ඇසීම නිසාමයි අපි දැනගත්තේ කනකුයි සද්දකුයි තියෙනවා කියලා. වෙන දැනගන්න විදිහක් නැහැ. අපි මෙච්චර කල් දැනගෙන ඉන්නේ එහෙම නෙමෙයි. උපදිනකොට ඇහැ තිබුණා, උපදිනකොට කන තිබුණා නේද? ආ ඕවා හොම්මම තියෙනවා මැරෙනකම්. අන්න ඕක තමයි එන්න ඕන. දැන් පේනව නේද මේක පෙර නොයසු විරු ධර්මතාවයක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා.
දැන් පෙන්නනකන් ඕක මුළු ලෝකේ හැමදාම හිතුවේ
ඕක ඔය චතුසත්‍ය සම්මා දිට්ඨිය. බුදු කෙනෙකුට විතරයි පහළ වෙන්නේ අවබෝධ කරලා පෙන්වන්න කියලා. දැන් ඕක මෙනෙහි කරනකොට පව්පින් කතා වැඩන්නේ නැහැ. පව්පින් උදව් වෙන්නේ ওই 31 තලේ යන්න. දැන් මේ 31 තලෙන් මිදෙන ඉක්මවා යන විදිය. අන්න ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න නම් කරන්න ඕන දේ මෙනෙහි කරන්න ඕන දේ. ඇහැ හට ගන්න හැටි බලන්න, නිරෝධ වෙන හැටි බලන්න. ඇහැට අරමුණෙන් රූපේ හටගත්තු හැටි බලන්න, නිරෝධ වෙන හැටි බලන්න, විඥානේ හටගත්තු හැටි බලන්න, නිරෝධ වෙන හැටි බලන්න. එතකොට වුණ ආර්ය මාර්ගය ලෝකෙන් මිදෙනවා. ඕක මෙනෙහි කරනකොට අර අපි සම්මතයේ හිතාගෙන හිටිය එහෙම මිදෙනවා නේද? මේක මේ ඒ දැකීම සිද්ධ වෙන මොහොතේ හටගත්ත ඇහැ එහෙමම නිරුද්ධ වෙනවා. ඒ හටගත්තේ කොහොමද? පටිච්ච සම්පන්න. ඕක තමයි ධර්මතාව. ඕක ආයතන හයට බලන්න පුළුවන් නම් ඒකම ඇති නිවන් අවබෝධ කරගන්නකම්. පුළුවන්, මේක තමයි. බැරි දෙයක් නෙවෙයි. ඒ ඔතන මහා අමාරු දෙයක් නැහෙනි බලන්න නේද? ඕ ඉන්න ගමන් ඕක මෙනෙහි කර කර ඉන්න. මොනවා හරි දකින්නකොටම මතක් කරගන්න. ওই තිබුණ ඇහැකින් පෙනුණා නෙවෙයි. මේ පෙනීමේ සිද්ධියේදී හටගත්ත ඇහැ. ඒක එහෙමම නිරුද්ධ වුණා. ඔන්න ඔය දේ මෙනෙහි කරන්න දකින්න දකින්න මොහොත. මේ ඇහැ හටගත්ත නිරුද්ධ. ඔය ක්‍රියාවලිය බලන්න පුළුවන් නම් කෙනෙකුට පේනවා නේද? ලෝකෙන් මිදෙනවා කියලා, ලෝකෝත්තර වෙනවා කියලා පේනවා නේද? අනිත් අය දකින ලෝකෙ නෙවෙයි නේද එතකොට ඉන්නේ? සම්මත ලෝකෙන් මිදෙනවා. මේක තමයි ලෝකෝත්තර මාර්ගය කියන්නේ. ඒත් ලෝකෝත්තර මාර්ගයට වැටෙන කෙනා, ඔව් ලෝකෝත්තර මාර්ගයට වැටෙන කෙනා ආය අපාගත වෙන්නේ නැහැ. ඒක තමයි. ඒක තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මය. දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ ධර්මය කියන්නේ පටිච්ච සමුප්පාදය. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති. නේද? ධර්මය කියන්නේ පටිච්ච සමුප්පාදයයි කියලා දේශනා කළේ ඇයි කියලා පේනව නේද? ඔය කියන මහා වචන ගොඩ නෙවෙයි. ධර්මය කිව්වේ මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා, හේතු ප්‍රත්‍යය නැත්තම් නැහැ. ඒක දාන්න ඕන මේ සංකත ධර්ම. සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඇහැ සංකතයි. ඇහැ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. රූපය සංකතයි. සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. නැත්තම් පටිච්ච සමුප්පන්න. පටිච්ච සමුප්පන්න නොවෙන්නේ මොනවද මේ ලෝකේ? නිවන විතරයි අසංකත කියන්නේ. අනිත් හැම දෙයක්ම අපි යම්කිසි දෙයක් දැනගත්තාද, කතා කළාද, මේ සේරම සංකතයි. හේතු ප්‍රත්‍යයෙන්ම හටගත්තු දේවල්. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා කියන්නේ පවතින දේවල් නෙවෙයි. දැන් අපි ඉන්නා නම් මතයක මේක පවතින දෙයක් කියලා ඒ ධර්මය දැකලා නැහැ. හරි. පටිච්ච පවතින දෙයක් නෙමෙයි මේවා, පටිච්ච සමුප්පන්න දේවල්. මේ විඥාණය තමයි පෙන්වන්නේ මේවා තියෙනවා කියලා. ඉතින් විඥාණෙත් පටිච්ච සමුප්පන්න. විඥානෙත් පවතින දෙයක් නෙවෙයි. ක්ෂණිකව පහළ වෙන විඥානයක් නේ, ආයතනයක් හින්දා. නේද? ඒ විඥාණයෙන් කියන දේවල් කොහොමද මේ නිත්‍ය වෙන්නේ? විඥානෙත් මෙහෙම ඇති වෙලා නැති වෙන එකක් නා. එයා කියනවා අනිත් ඒවා අන දැන් කවුරු හරි ටක් ගාලා මෙහෙම මතු වෙලා කියනවා අන්න අර කල්පයක් පවතින දෙයක් තියනවා කියලා ඒක ක්ෂණිකව නැති වෙනවා. දැන් මේ කියන කෙනත් අනිත්‍යයි. ක්ෂණයක්වත් තින්නේ නැහැ. එයා කියන දේ අපි විශ්වාස කරනවා දරක කල්පයක් තියනවා කියලා. ඔන්න ඒ විශ්වාස කිරීමට තමයි අපි අහු වෙලා තියෙන්නේ, දෘෂ්ටිගත වෙලා තියෙන්නේ. ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙන විඥානයක් අපිට කියනවා අනිත් ඒවා පවතිනවා කියලා. ඇහැට පේනවා කියන්නේ ක්ෂණිකව හටගන්න විඥානයක් නේ, චක්කු විඥානය. ඒක මොහොතකින් මොහොතක්වත් පවතින. ඒ පටිච්ච සමුප්පන්න හේතු ටික නිරුද්ධ වෙනවා, නිරුද්ධයි. එහෙම මේ කුඩා චිත්තක්ෂණයක් තිබුණ විඥානි කියනවා අනිත් ඒවා ඔන්න පවතිනවා. ඕක අතීතෙත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. අපි ඕක විශ්වාස කරනවා. මම පේනවාද විඥාණය කියන බොරුකාරය කියන දේවල්, මායාකාරය කියන දේවල් අපි විශ්වාස කරනවා. දැන් අපි ඒවට නිත්‍ය සංඥාවක් දීලා තියෙනවා. ඒක තමයි. දැන් නිත්‍ය සංඥාව අපි දෙනවා. නිත්‍ය සංඥාව දෙනවා කියන්නේ පවතිනවා කියලා විශ්වාස කරනවා. දැන් අපේ ඇහැ පවතිනවා කියලා විශ්වාස කරනවනේ. ඉපදිච්ච දවසේ ඉඳන් මැරෙනකන් තියනවා කියලා විශ්වාස කරනවනේ නේද? කවුද ඔක කිව්වේ? මොන ඕක වෙලා නැහැ. අපේ විඥාණයමයි අපිට කියලා තියෙන්නේ. ඒ විඥාණේ ඇති වෙලා නැති වෙන එක. මේ ක්ෂණිකව නිරුද්ධ වෙන කෙනෙක් කියපු එකක් අපි විශ්වාස කරනවා තියනවා. ඔව්. ඉතින් මේ විඥාණය කියන මායාකාරයව අඳුරගන්න. දැන් අපි පවතිනවා 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 කියලා ගන්නවා මිසක් නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියලා ගන්නෑ. ඔව් දැන් දකින්න දෙය තියෙනවා 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 තියෙන හින්දා පේන්නේ. ඔය ඔය මත එන්නේ බලන්නේ. නැතුව මේ නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියලා බලන්නේ නෑනේ. දැන් බලන්න මලක් පිපෙනකොට මොකද වෙන්නේ? පොහොට්ටුව මුලින්ම තියෙන්නේ පොහොට්ටුව. ඕක ටිකෙන් ටික අපි හිතමු පැයක් යනකොට පැය දෙකක් යනකොට මල පිපෙනවා කියලා සම්පූර්ණේ නේද? එතකොට අපිට මල පොහොට්ටුව විදිහටත් දකින්න පුළුවන් පිපිලා තියෙනවත් දකින්න පුළුවන්. නැත්තම් ওই අතරේ අවස්ථාවක් බැලුවොත් ඒකත් පේයි. හැබැයි අපිට පේනවද ඔය මේක පිපෙනවා කියලා වෙනස් වෙනවා කියන එක පේනවද? නැහැ. හැම මොහොතෙම මේ විදිහට තියෙනවා. මේ ආකාරයට තියෙනවා. මේ ආකාරයට තියෙනවා. නේද? තිබුණ ආකාරي නැති වුණා කියලා පේන්නේ නැහැ නේද?
නැහැ.
අන්න ඔතන තමයි වැරද්ද තියෙන්නේ.
මේ දෘෂ්ටියේ.
ඔව්. දැන් අපිට තියනවා කියන එක එනවා. ආ මේ තව මොහතකින් මේ ස්වභාවය නැහැ නේ කියන එක පේන්නේ. දැන් පොහොට්ටුව දිහා බලනවා කියන්නේ. පොහොට්ටුව තියනවා පේනවා. අපිට පේන්නේ නැහැ තව මොහතකින් මේ පොහොට්ටුවේ හැඩය නිරුද්ධ වෙනවා. විනාශ වෙනවා කියන එක පේන්නේ. දැන් හරිනම් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඒක තියෙන ස්වභාවය විනාශ වෙනව නේද? අලුත් ස්වභාවයක් පහළ වෙනව නේද? මොහොතින් මොහොත වෙනස් වෙනවා. අපේ කයත් ඒ වගේ. අන්න හරි එහෙම තමයි දාන්න ඕන. අපේ කයත් මේ තියෙනා වගේ පෙනුනට මොහොතින් මොහොත මං කියේ අර සෛලයක් සෛලයක් ගානේ හට ගන්නවා එහෙමම නිරුද්ධ වෙනවා. ඔක ඔච්චරයි තින් ධර්මතාවේ